नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පිනතුනි, අදත් අපි ඉරිදා දවසේ මේ විදිහට එකතු වෙලා ඉන්නවා. මොකක් සඳහාද එකතු වෙලා ඉන්නේ? අපේ මේ යම් කිසි කරන පුහුණුවක් සඳහා යම් කිසි අනුග්‍රහයක් විදිහට, ඒකට උපදෙස් ටිකක් ලබා ගැනීම සඳහා, ඒ වගේම තමුන්ගේ ඒ අත්දැකීම් බෙදා හදා ගැනීම සඳහා තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ විදිහේ ඉරිදා දවසක් මේ විදිහට පොඩි වෙලාවක් මේ වගේ දෙයකට එකතු වෙන්න උනත් බොහෝ කෙනෙක්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. බොහෝ කෙනෙක් ඒවට යොමු වෙන්නවත් මේ ඉරිදා දවසේවත් මේ විදිහ විවේකයකට තමුන්ගේ පහසුව සඳහා ගැනීමට, තමුන්ගේ යම් කිසි මේ ජීවිතයේ අර්ථය හොයාගෙන යන ගමනකටවත් එකතු වෙන්න ගොඩනැගෙන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. එච්චරට වැඩ රාජකාරි, එච්චරට කටයුතු බහුලයි. ඉතින් කොහොම කොහොම හරි අපිට මේ අවස්ථාවක් ලැබිලා තියෙනවා, යම් කිසි පිරිසක් මේ විදිහට එකතු වෙලා ඉන්නවා. ඉතින් විටක අපිට හිතෙන්න පුළුවනි, මෙන්න මේ කොරෝනා උවදුර නිසා හරි වෙනදාට පික්නික් යන දවසේ අන්න ඒ වෙනුවට අපිට මේ වගේ වැඩසටහනකටවත් සම්බන්ධ වෙන්න පුළුවන්ද, මේ විදිහේ වෙලාවක්වත් අරගන්න පුළුවන්ද කියලා යම් කිසි විටක අන්න අර ඇතිවෙච්ච බාධාව තුලින්ම අපිට යම් පහසුවක් ගොඩනැගිලෙන්න පුළුවන්. වෙනදාට මේ වෙලාවට සමහර විට වෙන වෙන වැඩ රාජකාරිවල යෙදිලා බොහොම කාර්යබහුල විදිහට ගත කරන වෙලාවක් වෙන්න පුළුවනි මේ ගෙවෙන්. ඉතින් ඒ වෙනුවට අපි කොහොම කොහොම හරි එකතු වෙලා ඉන්නවා. ඊළඟ ඉරිදා දවසේ දැන් පොඩි දරුවන්ට ගත්තොත් කලින් දහම් පාසල් තියෙනවා, සන්ඩේ ස්කූල්ස් තියෙනවා. ඉතින් අර සතිය මිස් ඉස්කෝලේ ගිහිල්ලා ඉරිදාටත් මොන මොනවා හරි ටිකක් ඉගෙන ගන්න, මොනව හරි ටිකක් ඔලුවට දාගන්න අන තව පාසලක් තියෙනවා. ඉතින් කොහොම කොහොම හරි කොරෝනා නිසා ඒවත් කොටු උඩ ගිහිල්ලා දැන් ළමයි ඉරිදට සති පාසලට එකතු වෙනවා. සති පාසලකට එකතු වෙනවා. ඒ විදිහට දුරස්ථව සම්බන්ධ වෙලා, ගෙදර ඉඳලා සම්බන්ධ වෙලා සති පාසලකට එකතු වෙනවා. ඉතින් ගිය පාර මට මතකයි ගිය ඉරිදා සම්බන්ධතා 115ක් තිබුණා. සමහර තැනක 10 15 එක රැස් වෙලා ඉන්නවා තැන් කීපයක. තව තැනක ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් වගේ එකතු වෙලා ඉන්නවා. ඉතින් ওই විදිහට 115ක් Zoom connections තියුණා. එතකොට මුළු ළමයි ගත්තොත් සමහර විට 200කට ආසන්න ප්‍රමාණයක් රැස් වෙලා ඉන්නේ නැති. ඉතින් ඒ විදිහට එකතු වෙලා අන්න සතිය පුරුදු කරනවා. සතිමත්ව ඇවිදිනවා, සතිමත්ව වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ තමුන්ගේ ඒ සතිමත් අත්දැකීම බෙදා හදා ගන්න කියලා යන්තම් වචනේ පිට වෙච්ච ගා මොකද උනේ, 15 දෙනෙක් අත උස ගත්තා, 15 දෙනෙක් අත උස ගත්තා. ඉතින් අර තරිඳු මහත්තයා තමයි ඒක කටයුතු කරන්නේ. මහත්තයාගෙන ස්වාමීන් වහන්සේ 15 දෙනෙක් අත උස්සගෙන, 15 දෙනෙක් අත උස්සගෙන කියලා අන්න දකින්න ලැබෙනවා. ඉතින් ওই විදිහට දරුවන්ටත් යම් කිසි අවස්ථාවක් ගැළපිලා ඇවිල්ලා තියෙනවා. අර ඉරිදා දහම් පාසල් ගිහිල්ලා ඔළුව මොන මොනවායන් හරි පුරෝගෙන එනවට වැඩිය මෙන්න මේ ඔළුව හිස් කරගන්න විදිහේ ප්‍රතිපදාවකට යොමු වෙන්න, ඒ සඳහා සුළු මොහොතක් ගන්න අවස්ථාවක් ලැබෙනවාද කියලා උරගා බලන්න යම් කිසි මේ කොරෝනා වසංගතෙනුත් උපකාරයක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් ওই විදිහට අවස්ථාව ගැළපිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අපි එකතු වෙලා මොකද්ද පුරුදු කරන්නේ කියලා බැලුවොත්, අපි මේ එකතු වෙලා මොකද්ද කරන්න හදන්නේ කියලා බැලුවොත්, තර විදිහට විවිධ දේවල් වලින් ඔළුව පුරෝ ගන්නවා වෙනුවට මේ ඔළුව හිස් කර ගැනීමක්, විවිධ අදහස් වලින් මනස පුරව ගන්නව වෙනුවට මේ මනසේ තියෙන දේවලුත් පොඩ්ඩක් හිස් කරගෙන මේ නොයෙකුත් කුණු කන්දල් වලින් පොඩ්ඩක් මෑත් වෙන ස්වරූපයක් තමයි ගැළපිලා එන්නේ. ඉතින් එහෙම මෑත් වුණ ගමන් අපේ ඉදිරියට අපේ සහයට එන්නේ මේ සාමාන්‍ය දැනීමක් කියන දෙයක්. බොහොම සරලව මේ දිනෙදා වැඩ කටයුතු කරගෙන යන්නේ කොහොමද, ඒ කරගෙන යනකොට ඒ පිළිබඳ අවධානයකින් කරගෙන යන්නේ කොහොමද කියලා වගේ බොහොම සරල ප්‍රතිපදාවක් තමයි ඉදිරිපත් වෙලා ඉන්නේ. වැඩක් කරනකොට සෑම කිසි විදිහක ඒ වැඩේ නිවැරදිව කරන්න, මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා දැනගෙන අන්න ඒ අනුව කටයුතු කිරීමක් තමයි ගොඩක් වෙලාවට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ලොකු ගැටලු සහගත ලොකු බරපතල දේවල් නෙමෙයි. ඒ වෙනුවට සරලව යම් කිසි වැඩක් කරනකොට ඒ වැඩේ නිවැරදිව කරන්නේ කොහොමද, මේක කලින් සිද්ධ වෙලා තියෙන්නේ මොන මොන ආකාරයෙන්ද කියලා දැනගෙන අන්න ඒ ආකාරයට අනුග්‍රහ කරනවා. ඒ ආකාරයට අනුව කටයුතු කරනවා. එහෙම නැතුව මේ ලොකු බරපතල දේවල් නෙමෙයි. ඉතින් එක්තරා විදිහක සාමාන්‍ය දැනීමක් තමයි ඉදිරිපත් වෙලා ඉන්නේ. ඉතින් සාමාන්‍ය දැනීම කියන එක ගොඩ දෙනෙක්ට බොහෝම දුර්ලභ වස්තුවක් තමයි. ගොඩ දෙනෙක්ට හොයාගන්න බැරි විදිහේ වස්තුවක් තමයි මේ සාමාන්‍ය දැනීම කියන එක. ඉතින් ඒ වෙනුවට අපි බලනවා මොකක් හරි ලොකු ඉක්වේෂන් එකක් දාලා, ලොකු දෙයක් දාලා ඒක පුරවන්න පුළුවන්ද කියලා. නමුත් ඇත්තටම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ යම් කිසි වැඩක් කරනකොට ඒකේ අනුපිළිවෙල මොකද්ද? ඒ අනුපිළිවෙලට අනුව අපිට ඒ වැඩේට සහයෝගයක් දක්වන්න පුළුවන්ද? ඊට පස්සේ යම් කිසි කෙනෙක්ගේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අවශ්‍යතාවය මොකද්ද? ඒ අවශ්‍යතාවයට අනුව අපිට ඒක කරන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒක බොහොම දුරට මේ ලොකු ලොකු ඥාන නෙමෙයි. ඒ වෙනුවට බොහොම සාමාන්‍යයෙන් බැලුවාම තේරෙන වගේ දැනීමක් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒ වගේ දැනීමක් හොයාගෙන යන ගමනක තමයි අපි එකතු වෙලා ඉන්නේ. අර විදිහට ඔළුව පුරව ගන්නවා වෙනුවට, අන්න හිත පුරව ගන්නවා වෙනුවට ඒවෙන් පොඩ්ඩක් දුරස් වුණාම, ඒවා පොඩ්ඩක් හිස් කරගත්තාම අමුතුම විදිහේ නිර්මාණශීලී හැකියාවක් අපිට මතුවෙලා එනවා. ඒ තැනේ හැටියට ඇනේ ගහන්නේ කොහොමද කියලා මතු වෙලා එනවා. ධර්මයක් වුණත් කතා කරන්න සුදුසු වෙලාව මොකද්ද කියලා අපිට අඳුන ගන්න පුළුවන්. විතක සමහර විට දැන් ඔය මෙහෙට එන උපාසක මහත්තුරු ඔය විතක එනවා බොහොම දුර බැහැර ඉඳලා. බොහොම දුර බැහැර ඉඳලා ඉතින් බලනකොට කිලෝමීටර් 100 ගානක් ඇවිල්ලා. ඉතින් ඇවිල්ලා කඩාගෙන විඳගෙන ඔෆිස් එකනොත් උඩහට දක්වනවා. ඉතින් ඔෆිස් එකනොත් කියන්නේ කොහමද වයර් එක දිගේ ඉන්න කියලානේ. ඉතින් අර රිලව් වෙනවා වගේ වයර් එක දිගේ ඇවිල්ලා අන්න මෙතන 10 කුටිය ආසන්නේ ප්‍රදේශයට ආවට පස්සේ ඔන්න ඉතින් විතේක මගේ කුටියට ඉදිරිපත් වෙලා එනවා. දාඩිය පෙරාගෙන අර බෑග් එකක් එල්ලගෙන ඉතින් කඩාගෙන බිඳගෙන එනවා. ස්වාමීනාස මෙහි ඉඳලා ආවේ දැම්ම තමයි ආවේ කියලා එනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා අන්න අර සාමාන්‍ය දැනීමෙන් හිතලා ඔය වගේ කට්ටියට එකපාරට බණ කියන්න යන්න එපා. ඒ මනුස්සයා බණ අහන්න සුදුසු මානසික තත්ත්වයක නැහැ. ඒ මනුස්සයා බොහොම වෙහෙසකින් ඉන්නේ, බඩගින්නකින් ඉන්නේ. ඌට ඉස්සෙල්ලා පොඩ්ඩක් වතුර ටිකක් නා ගන්න කියන්න. ඊට පස්සේ මොනවා හරි බඩ පුරව ගන්න කියන්න. අන්න එහෙම බඩ පුරවගෙන වතුර ටිකක් නාගෙන පොඩ්ඩක් විවේක වෙච්ච මනුස්සයෙක්ට තමයි බණක් උනත් කියන්න ඕනේ. ඉතින් මොකද කරන්නේ? ආපහු හරවල යවනවා. එහෙනම් ගිහිල්ලා මහත්තයා පොඩ්ඩක් විවේකයෙන් ඉන්නකෝ. හෙට විතර ඇවිල්ලා හම්බ වෙන්නකෝ. හෙට විතර කතා කරමුකෝ කියලා අර මනුස්සයව නැවත හරවල යවන දේ තමයි සුදුසු. ඔය වගේ කට්ටියට බණ කියලා වැඩක් නැහැ කියන එකේ අර්ථය බුදුරජාණන් වහන්සේ ගෙන හැර දක්වලා තියෙනවා. මොකද මේ මිනිස්යාගේ ඔළුවට යන්නේ නැහැ ඒක. මේ මිනිස්යාට තියෙන වෙන වෙන ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්න අතරේ අපි ගිහිල්ලා ඔහොම නෙමෙයි මහත්තයා, මෙහෙමයි සතිය පිටවන්නේ. ඔහොම කඩාගෙන බිඳගෙන එන්න ඕනේ නැහැ, හොඳ නැහැ. ඒ වෙනුවට දොර හිමීට අරගෙන හිමීට වහගෙන එන්න ඕනේ, වාඩි වෙන්න ඕනේ. මේ විදිහට කිව්වොත් මේ මිනිස්යාගේ ඔළුවට යන්නේ නැහැ. මොකද හේතුව? මේ මිනිස්සේ ඒ වගේ සුදුසු මානසික තත්ත්වයක නෙමෙයි ඉන්නේ. ඉතින් ඒ විදිහට ඔය හැම දෙයක්ම මේ සාමාන්‍යයෙන් අපිට එදිනෙදා තේරෙන දේවල්. ඔක මේ පැවිදිකම් කරන්නවත් සතිය වඩන්නවත් ඕන දේවල් නෙමෙයි. අන්න ඒ දැනුමට එළඹෙන්න තමයි අපි මේ සතිමත් ප්‍රතිපදාව පාවිච්චි කරන්නේ. ඒ විදිහේ උත්සාහයක් දරන්නේ. ඉතින් එවැනි උත්සාහයක් සඳහා අනුග්‍රහයක් විදිහට අපි බලමු යම්කිසි ධර්ම දේශනාවක් අදත් සිද්ධ කරන්න. ඉතින් බානම තමයි මේ කියාගෙන ආවෙත්. ඉතින් ඉදිරියට මොකද්ද කියන්නේ කියලා තව පොඩ්ඩක් විදහා දක්වන්න බලමු. ඉතින් ඒ සඳහා මම කැමතියි දැන් ඔය අපි වටපිටාව දිහා බලනකොට, මේ ලෝකෙ දිහා බලනකොට අපිට විවිධ දේවල් දක්නට ලැබෙනවා. විවිධ දේවල් දක්නට ලැබෙනවා. විවිධ දේවල් අපේ හිතට ගැළපිලා එනවා. හිත අලෝණ දේවල් තියෙනවා මේ ලෝකෙ දිහා බැලුවහම. ඉතින් අපිට මේක යම්කිසි ආශ්චර්ය ස්වභාවයක්, අద్భుත ස්වභාවයක් තියෙනවනම් මෙන්න මේ වස්තුවට, මේ දෙයට අපි හැම වෙලේම හිත බඳින ස්වභාවයක්, හිත අලවන ස්වභාවයක් තියෙනවා. ඉතින් වටපිටාව බැලුවාම මොනවද මේ අපිට අద్భుත ආශ්චර්ය විදිහට පේන්නේ කියලා බැලුවාම, එක් පැතකින් අහස දිහා බැලුවාම අහස බොහෝම විදිහක යම්කිසි රහස් සංගෝගණ ඉන්න ආකාරයක් අපිට දකින්න පුළුවන්. අහසේ නොයෙකුත් වස්තු අපිට දකින්න පුළුවන්. ඒ වස්තුවල හරි ස්වභාවය අපි දන්නේ නැහැ කියලා අපිට දකින්න පුළුවන්. ඒ වගේම විතේක අපි හිතමු අන්න මේ මුහුද දිහා බැලුවොත්, මේ මහා සාගරය දිහා බැලුවොත් අන්න ඒකත් අපිට යම් කිසි විදිහකින් අద్భుත ස්වභාවයක් දනවන, ආශ්චර්යමත් ස්වභාවයක් දනවන දෙයක් තමයි. ඉතින් සාගරයේ දිහා බැලුවාමත්, ඒ මුහුද දිහා බැලුවාමත් අපිට මේකේ තේරෙනවා යම් කිසි රහස් මේක තුල සැඟවිලා තියෙනවා. මේක හරි අద్భుත වස්තුවක්. මේක දැක්කහම අපේ හිතට සතුටක්, විවේකයක්, යම් කිසි සතිමත් බවක් වගේ දෙයක් ගලාගෙන එනවා. ඉතින් කුඩා දරුවෙක් වගේ මුහුදු වෙරලකට අරංගිහාම ඔය වැඩිහිටියෝ වගේ මූුණු දාගෙන වෙස්මුණු දාගෙන තමන්ගේ ඇතුළෙ තියෙන ස්වභාවය වහගෙන ඉන්නව වෙනුවට මෙන්න මේ දරුවාගේ අර හිතේ ඇතිවෙනේ ප්‍රීතිය හිතේ ඇතිවෙනේ යම් කිසි අද්භූත ස්වභාවේ මේ දරුවා බොහෝම පැහැදිලිව විදහා දක්වනවා. එහාට මෙහාට මුහුදු වෙලෙ දුවනවා. අර රැල්ලට ගිහිල්ලා පනිනවා. ඔය වගේ දේවල් දකින්න පුළුවන්. ඉතින් අර වැඩිහිටියෝ බොහෝම හික්මින ස්වරූපෙන් බොහෝම සංවර විදියට මුහුදු රැල්ල පෑගුවට මොකද දරුවාට එහෙම අදහසක් නැහැ. දරුවට එහෙම අදහසක් නැහැ. දරුවායි වෙනුවට අන්න බොහොම සැහැල්ලුවෙන් බොහොම විවේකීව අනේ මුහුදු වෙරළේ හේ කාලෙ ගත කරනවා. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තමයි අපි සමාදම් වෙන්න හදන්නේ. අර බොහොම සංවරව තමුන්ගේ ඇතුළත තියෙන දේවල් ටික වහගෙන පිටට ඔපේ දාගෙන ඉන්න වෙනුවට අන්න අර විනෝද වෙන වෙලාවට මුහුදු වෙරළක අගය විඳින වෙලාවට ඒක සම්පූර්ණයෙන් විඳින්න පුළුවන් ද කියලා තමයි බලන්නේ. අර විදියට පොඩි දරුවෙක් වගේ මුහුදු රැළ පාගමින් විවේක වෙන්න පුළුවන්ද ඒ සතුට විඳින්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. ඉතින් මගේ ජීවිතය ගත්තොත් මම පොඩි කාලේ ওই මුහුද සම්බන්ධයෙන් මතක තියෙන සිදුවීම තමයි අන්න හොඳටම මතක තියෙන සිදුවීම තමයි මොකද්ද? පළවෙනිම සිදුවීම තමයි මොකද්ද? අන්න අර යම් කිසි ඒ තාත්තගේ ගම් ප්‍රදේශයට ගියපු අවස්ථාවක ඒ බාප්පා කෙනෙක් ඒ බාප්පාගේ දරුවයි මාවයි පුෂ් බයිසිකලයක තියාගෙන අන්න කිලෝමීටර් කිහිපයක් ඒ බයිසිකලේ පැදගෙන ගිහිල්ලා යම් කිසි මුහුදු වෙරළකට අපි අරගෙන ගියා. ඉතින් අර දරුවයි මමයි දෙදෙනත් එක එකතු වෙලා අන්න අර මුහුදු වෙරළේ යම් කිසි පැයක් හමාරක් වගේ වෙලාවක් බොහොම විවේකීව ගත කරා. ඉතින් ඒ විවේකීව ගත කරපු ඒ හොඳ මතකේ තාමත් ඉතුරු වෙලා තියෙනවා. අන්න කුඩාම අවදි මුල්ම අවදි මතක ඇති කාලෙක මුහුද ගැන තියෙන කල්පනාව තමයි ඕක. ඔය සිදුවීම තමයි මතක් වෙන්නේ. අර විදියට බයිසිකලයක් මත නැගිලා ගිහිල්ලා අර විදියෙ මුහුදු වෙරළකට ගිහිල්ලා අන්නේ මුහුදු වෙරළේ විවේකේ ඒ මුහුදු වෙරළේ තියෙන සැනසීම විඳපු අවස්ථාවක් අන්න මතකෙට නැගිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ මුහුද දිහා බැලුවාම අපිට යම් කිසි අද්භූත ස්වභාවයක් ආශ්චර්යමත් ස්වභාවයක් දකින්න පුළුවන්. ඒක අපේ හදවත තුළින්ම ඉස්මතු වෙලා එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය මුහුද සම්බන්ධ ගතන්දර මේ ධර්මයේ තියෙනවා. මුහුදේ ආශ්චර්යමත් ස්වභාවය අද්භූත ස්වභාවය පිළිබඳ බුදුරජාණන් වහන්සේත් සඳහන් කරපු අවස්ථා තියෙනවා. ඉතින් ඒක අවස්ථාවක අන බුදුරජාණන් වහන්සේ යම් කිසි ගසක් මුල වැඩ වෙසෙන එක්තරා අවස්ථාවක එතෙන්ට එනවා පහාරාද කියලා අසුරෙක්. මේ අසුර ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ගෞරව කළා. ඒ අවස්ථාවට එළඹුණාම බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අසුරයාගෙන් අමුතුම විදිහේ ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? මේ පහාරාද කියන අසුරයාට ආමන්ත්‍රණය කළ බුදුරජාණන් වහන්සේ අහනවා, පහාරාද මෙන්න මේ අසුරයෝ මුහුදට බොහොම පෙම් බැඳලා තියෙනවා. මේ මුහුද ආශ්‍රය කරගෙන ජීවත් වෙන ස්වභාවයක් මේ අසුරයන්ගේ තියෙනවා. මොකක් හින්දද, මොකක් දැකලාද මේ අසුරයෝ මෙන්න මේ විදිහට මුහුද ආශ්‍රය කරගෙන ජීවත් වෙන්නේ? ඇයි මේ මුහුදටම වෙලා ඉන්නේ කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නේ. ඉතින් එහෙම ඇහුවාම අන්න පහාරාද කියන අසුරයා බුදුරජාණන් වහන්සේට කරුණු යම් කිසි කරුණු ටිකක් සඳහන් කරනවා. ඇයි මේ අසුරයෝ මෙච්චර මේ මුහුදට පෙම්බඳින්නේ කියලා. ඇයි මේ අසුරයෝ මෙච්චර මේ මුහුද ආශ්‍රය කරගෙන ඉන්නේ කියලා අන්න කරුණු අටක් ගෙන හැර දක්වනවා. ඉතින් ඔහොම කරුණු අට ගෙන හැර දැක්වට පස්සේ මෙන්න මේ අසුරයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ, ඇයි මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මේ මිනිස්සු මෙච්චර පෙම්බඳින්නේ? ඇයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙච්චර මේ පිරිසක් හික්මෙන්නේ? ඒකට හේතුව මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඉතින් එහෙම ඇහුවාම බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? අර තමුන්ගේ ඒ ශක්තිය විදහා දක්වමින්, තමුන්ගේ ඇතුළත තියෙන ශක්තිය විදහා දක්වමින් අන්න අර පහාරාද කියපු මුහුදේ කරුණු අටගෙන හැර දක්වමින් එක එකක් ගලපමින් අන්න මේ ශාසනයේ මුහුදකට උපමා කරලා මේ ශාසනයේ එන්නේ විදිහේ ආශ්චර්ය අද්භූත කරුණු අටක් තියෙනවා. ඒ අට නිසා තමයි මේ මිනිස්සු මේ ශාසනෙත් පෙම්බඳින්නේ කියලා අන්න අර කියපු එකම කණපිට පෙරෝලලා කණපිට හරෝලා අන්න මේ ශාසනයේ දිහාවට යොමු කළා යම් කිසි දේශනාවක් කරනවා. ඉතින් එන්නේ දේශනාව අපි පොඩ්ඩක් අපේ ශක්ති ප්‍රමාණයෙන් පැහැදිලි කරගන්න බලමු. ඉතින් පළවෙනිම කරුණ අන්න අර පහාරාද ඉදිරිපත් කරන පළවෙනිම කරුණ මොකද්ද? මේ මුහුදේ තියෙන හොඳයි කියලා දකින පෙම්බඳින්න හේතු වෙන පළවෙනි කරුණ මොකද්ද කියලා ගැන හර දක්වන. මොකද්ද මේ පළවෙනි කරුණ? අන්න මේ මුහුද කියන දෙය ක්‍රමයෙන් පහත් වීමෙන් යන දෙයක්. ක්‍රමයෙන් තමයි මේ මුහුද ගැඹුරු වෙන්නේ. එක පාට මහා ප්‍රපාතයකට ඇදගෙන වැටෙන්නේ නැහැ. ඒ වෙනුවට අඩියක් දෙකක් තුනක් හතරක් විදියට ඔන්න මේ විදියට ක්‍රමයෙන් ගැඹුරු වෙන ආකාරයක් මේ මුහුදේ තියෙනවා. අන්න ඒක නිසා මේ අසුරයෝ මේ මුහුදට කැමතියි කියලා අන්න බුදුරජාණන් වහන්සේ මේ පහරාද කියන අසුරයා සඳහන් කරනවා. ඉතින් එහෙම කියවහම බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මෙන්න සඳහන් කරන මේ ධර්මයේ තියෙන ලක්ෂණයක් කියනවා. මෙන්න මේ ධර්මයත් මේ මම දේශනා කරන ධර්මයත් අන්න ඒ වගේ තමයි. ඒකත් ක්‍රමයෙන් ගැඹුරට යන ධර්මයක්. ක්‍රමයෙන් යන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. අනුපිළිවෙලෙන් යන ශික්ෂාවක් තියෙනවා. අනුපිළිවෙලෙන් කරන ක්‍රියාවක් තියෙනවා. අනුපිළිවෙලෙන් යන ප්‍රතිපදාවක් තියෙනවා. අන්න ඒ විදිහට ක්‍රමයෙන් ගැඹුරට යන ධර්මයක් තමයි මමත් දේශනා කරන්නේ. අන්න ඒක නිසාම මේ මිනිස්සු හරියට අර අසුරය මුහුදට පෙම්බදිනවා වගේ මෙන්න මේ ධර්ම විනයේ පෙම්බදිනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ ගෙන හැර දක්වනවා. මොකද්ද මේ කියන අනුපිළිවෙල කතාව කියලා ගත්තොත් අන්න මේ ටිකෙන් ටික යන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. එක පාට නිකන් දොග් ගාලා ලබා ගන්න රහත් බවක් නැහැ. දවසෙන් දෙකෙන් අබණක් අහපු ගමන් ලබා ගන්න රහත් බවක් නැහැ. ඒ වෙනුවට ක්‍රමානුකූලව ඉක්මිලා ක්‍රමානුකූල ජීවිත පරිවර්තනයකට තමයි යන්නේ මේ ධර්මයේ තුලින්. අනේ විදිහේ ආශාර අද්භූත දෙයක් මේ ධර්මයේ තුල තියෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඕක ගොඩ දෙනෙක් වටලව ගන්න දෙයක්. යම්කිසි බණක් ඇහුවාම අන්න හිතනවා මම හෙට ඉඳලා මේ තියෙන ඔක්කොම අතහැරලා දාලා මේ ගිහි ගෙදරත් අතහැරලා දාලා පැවිදි ස්වරූපයක් අරගෙන ඉන්න පුළුවන්ද කියලා. එහෙම ඉන්න පුළුවන් නම් හොඳයි. ඒ වුණාට වැඩි කට්ටියකට එහෙම ඉන්න අමාරුයි. එහෙම ඉන්න ශක්තියක් නැහැ. ඉතින් මොකද වෙන්නේ? අන්න නොයෙකුත් ආපදා වලට නොයෙකුත් ඔළුව කැක්කුම් හදා ගන්නවා. බණ අහපු එකේ වරදට ඔළුව කැක්කමකුත් හදා ගන්නවා. බණ අහන්නේ නැතුව ඉන්දියා නම් එහෙම ඔළුව කැක්කමක් නැහැ. අන්න බණ අහලත් ඔළුව කැක්කුම් හදා ගන්න ස්වරූපයක් අපි තුල තියෙනවා. අපි හිතමු ඔන්න පාන්සිල් ගැන අහනවා. කවදාවත් ශික්ෂාපදය රැකපු නැති මිනිස්සෙක් අහනවා. මෙන්න මෙහෙම පාන්සිල් කියලා જાතියක් තියෙනවා. ඉතින් මේ මනුස්සයා කල්පනා කරනවා, අප්පා මම බලනකොට සෑහෙන ප්‍රමාණයක් කඩකට නිඳලා තියෙන්නේ. මෙච්චර මේ ශික්ෂාවද කඩලා තියෙනවනේ කියලා. එදා ඉඳලා ඉතින් වැළපීමක් තමයි. එදා ඉඳලා ඉතින් පදුට්ට හිතකින් තමයි කල්ගත කරන්නේ. ශික්ෂාපදයක් කඩන වාරයක් වාරයක් පාසා මේ මනුස්සයා හිතනවා, කල්පනා කරනවා, අයියෝ තව එකක් කැඩුනා. තව එකක් කැඩුනා. මම අනිවාර්යෙන් අපායට කැප වෙලා ඉන්නේ. මට මේක දිවි නහ ගන්න තරම් පීඩාවක් කියලා ඔන්න ඇවිල්ලා විලාපයක් නගිනවා. මොකද්ද මේ විලාපෙට හේතුව? අන්න අර ශික්ෂාපදයක් තියෙනවා කියලා දැන ගැනීම. එතකොට නොදන්න මිනිහට ඔය ප්‍රශ්නේ නැහැ. දැනගත්තාම මේක හොඳයි කියලා තේරෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න විලාප නගනවා. ඒ වෙනුවට තේරුම් ගත්තොත් මේ දැන ගැනීමෙන් එන දෝෂයක් තමයි මෙතන තියෙන්නේ. කලින් දැනගෙන ඉඳියේ නැහැ. දැන් දන්නවා. දන්න එක හොඳයි. එතකොට ක්‍රමයෙන් හික්මිලා අන්න දවසක ওই ටික රකින්න ස්වරූපයක් තමුන්ට ළඟා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය කතාවම තව විදිහකට කිව්ව හැකි මොකද්ද? අන්න ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරන මොකද්ද? මෙන්න මේ කාමයෙන් මිදිලා යම්කිසි ඒ ස්ථානයකට ගිහිල්ලා ඇස් දෙක පියාගත්තාම අන්න කාම සංඥාව ඉදිරිපත් වෙනවා. හිතට නොයෙකුත් රාග සිතුවිලි ඒ අතීතේ කරපු කියපු දේවල් ඉදිරිපත් වෙලා එනවා. ඉතින් මේ මනුස්සයාට හිතෙන්නේ වැරදුනා කියලා. නමුත් අන්න කාමයෙන් ඉවත් වීමේ ස්වරූපයක් නිසා තමයි මෙන්න මේ විදිහට කාම සිතුවිලි හිතට ඉදිරිපත් වෙලා එන්නේ. කාම සංඥාවක් ඉදිරිපත් වෙලා එන්නේ. ඉතින් කාමයේ ගැලිලා ඉන්නවට වැඩිය කාම සංඥාව හොඳයි කියන එක අනුමෝදන් වෙන්න කියලා සඳහන් කරනවා. ඉතින් ඒ වගේ තමයි ශික්ෂාපද දන්නේ නැතුව ඉන්නවට වැඩිය හොඳයි දැනගෙන ඉන්න එක. දැනගෙන ඉන්න එක හොඳයි. නමුත් දැනගත්ත එක වෙහෙසක් කරගත්තොත්, දැනගත් එකෙන් වෙහෙසක් අරගත්තොත් අන්න අපිට මේ විදිහේ ප්‍රතිපදාවක් වඩන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ පෙන්නන මෙන්න මේක අනුපිළිවෙලින් යන ප්‍රතිපදාවක්. අර දැන් අපි මහා මංගල සූත්‍රය උනත් අහලා තියෙන්නේ යම් කිසි අනුපිළිවෙලක් තියෙනවා. එකපාරට ගිහිල්ලා පැවිදි වෙලා නිවන් සාක්ෂාත් කරන්න කියලා මංගල කරුණක් කියන්නේ නැහැ. ඒ වෙනුවට ටිකෙන් ටික අරගෙන යනවා. බාලයෝ කියන જાතිය, පාප මිත්‍රයෝ කියන જાතිය ආශ්‍රය කරන්න එපා. එතනින් තමයි පටන් ගන්න. එහෙම 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 ටිකෙන් ටික ටිකෙන් ටික අරගෙන ගිහිල්ලා අන්තිමට කියනවා යම්කිසි අවස්ථාවක කියනවා අන්න මේ ශ්‍රමණේක් මේ මහණෙක් ගිහිල්ලා දකින්න. ශ්‍රමණේක් ගිහිල්ලා දකින්න. ඒකත් හොඳ කරුණක් කියලා කියනවා. ඊට පස්සේ බණක් පොඩ්ඩක් අහලා බලන්න. ඒකත් හොඳ කරුණක්. ඒකත් හොඳ මංගල කරුණක් කියලා කියනවා. ඊට පස්සේ බණ ඇහුවාම අන්න ඒක පිළිබඳ සාකච්ඡාවක් කරලා බලන්න කියලා කියනවා. ඊට පස්සේ තමයි අන්න ඔය විදියට ගිහිල්ලා අන්තිමට ඔන්නම් තමුන්ට උනත් ගිහිල්ලා මහාන වෙන්න පුළුවන් කියලා කියන්නේ. තමන්ටුනත් ගිහිල මහලවෙන්න පුළුවන්. අන්න විදිහට ටිකක් අනුපිළිවෙලින් යන ප්‍රතිපදාවක්, ක්‍රමානුකූලව ගැඹුරට යාමක් තමයි මේ ධර්ම විනය තුළ තියෙන්නේ. අන්න එවැනි වූ ඒ ආශ්චර්ය අද්භූත කරුණක් නිසා මෙන්න මේ ධර්මයට මේ මිනිස්සු කැමති කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊට පස්සේ දෙවැනි කරුණක් ඉන්න හැර දක්වනවා, අර අසුරයා. මොකද්ද කියන්නේ? මෙන්න මේ මහා සාගරය මේ වෙරළ ඉක්මවන්නේ නැහැ. යම් කිසි ස්ථිර ස්වභාවයක් මේ සාගරය තුල තියෙනවා. අනේ ඒකත් දැකලා මේ අසුරයෝ මේ සාගරයට පෙම්බඳිනවා කියලා සඳහන් කරනවා. මොකද්ද? වෙරළ ඉක්මවන්නේ නැහැ, යම් කිසි ස්ථිර ස්වභාවයකින් පිහිටලා තියෙනවා කියන කරුණ. ඉතින් ඒක කිව්වහම බුදුරජාණන් වහන්සේ කියනවා, හරි, අපේ ධර්මයේ තියෙන ඒ වගේ දෙයක්. මොකද්ද? මම විසින් යම් කිසි ශික්ෂාවක් පනවලා තියෙනවා. ඉතින් මේ පිරිසම උත්සාහ කරනවා අන්නේ ශික්ෂාව ඇතුළත හික්මෙන්න. ඒ හික්මීම ඇතුළත ස්ථීරව ඉන්න උත්සාහ කරනවා. ඒ විදිහට ඒ පනෝපු ශික්ෂාව ඉක්මවන්න නැතුව ඉන්න මේ පිරිස උත්සාහවත් වෙනවා. අන්නේ ඒක නිසාම මෙන්න මේ ධර්මයත් පිරිස් කැමති පිරිස් පෙම්බඳිනවා කියලා සඳහන් කරනවා. ඊළඟට තුන්වෙනි කරුණක් ගැන හැර දක්වනවා. මොකද්ද ගැන හැර දක්වන කරුණ? මේ මුහුදේ ස්වභාවයක් තියෙනවා. මේ මුහුදේ මලකුණක් එහෙම තියුණොත් මේ මලකුණ මේ මුහුදේ තියාගෙන ඉන්නේ නැහැ. ඒ වෙනුවට මොකද වෙන්නේ? ටිකෙන් ටික මේ රළ වලින් අලලා මේ මලකුණ ගොඩබිම දිහාවට විසි කරනවා. මේ මලකුණ පා කරලා හරිනවා. මේ මලකුණ මුහුදේ තියාගෙන ඒ කුණු ස්වරූපය ඇතුලේ තියාගෙන ඉන්න ආකාරයක් මේ මුහුදේ නෑ කියලා සඳහන් කරනවා. අන්න ඒකත් මේ අපි මේ මුහුදට කැමති වෙන්න කාරණයක් කියලා සඳහන් කරනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, අපේ ශාසනෙත් තියෙන ඒ වගේ වැඩක්. අපේ ශාසනෙත් තියෙන ඒ වගේ දෙයක්. මෙන්න මේ විදිහට මේ ශාසනය යම් කිසි ඇතුළත කුණු වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා නම් ඇතුළතෙන් කුණු වෙලා පිටත ඔපේ දාගෙන පිටතට ලස්සන්ට ඒ යම් කිසි සිවුරු පොරෝගන එහෙම නැත්නම් යම් කිසි උපාසක ස්වරූපයක් අරගෙන පුද්ගලයෙක් ඉන්දියට. මොකද මේ පුද්ගලයා හැම වෙලේම මේ සිවුරක් පොරෝගන ඉන්දියත්, සංඝයා මැද ඉන්දියත්, උපාසකයන් මැද ඉන්දියත්, ඒ පුද්ගලයා හැම වෙලේම මේ සංඝයාගෙන් වෙන් වෙලා පවතිනවා. මේ උපාසක පිරිසෙන් වෙන් වෙලා පවතිනවා. අර විදිහට මලකුණක් විදිහට ඉන්දියට මොකද? ඇතුළත කුණු වෙලා ඉන්දියට මොකද? අන්න ඒ පිරිස කෙරෙන් වෙන්වීමක් මේ පුද්ගලයාගේ තියෙනවා. ඊළඟට සංඝයා එකතු වෙලත්, මේ උපාසක පිරිස එකතු වෙලත් මේ තැනැත්තව මේ පිරිසෙන් ඉවත් කළා දානවා. මේ පිරිස ඇතුලේ මේ කුණු වෙච්ච තැනෙත්තෙක් තියාගෙන ඉන්නේ නැහැ. තියාගෙන ඉඳියත් අන්න වෙන් වෙලා තමයි ඉන්නේ. වෙන් වෙලා තමයි ඉන්නේ කියලා ඔන්න තව කරුණක් ගෙන හැර දක්වනවා. ඉතින් අන්න ඒකත් මේ ශාසනයේ ඒ විදිහේ අද්භූත කාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊට පස්සේ ආපහු අර අසුරය සඳහන් කරන මොකද්ද? මෙන්න මේ නොයෙකුත් නම් තියෙන මේ ගංගා, යමුනා, සරබූ, මහී වගේ මේ ගංගා මේ මහා මුහුදට ආවාට ඒගොල්ලන්ගේ අර පරණ නම් මේගොල්ලෝ පාවිච්චියක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අර නොයෙකුත් නම් අතහැරලා දාලා මේ ගංගාවෝ සියල්ලම අන්න අර මහා මුහුද කියන සංඛ්‍යාවට පැමිණෙනවා. මහා මුහුද කියන නාමයට පැමිණෙනවා. අන්න ඒකත් දැකලා අපි මේ මුහුදට කැමතියි කියලා සඳහන් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා, මගේ ශාසනෙත් තියෙනවා මේ වගේ දෙයක්. මගේ ශාසනෙත් තියෙනවා මේ වගේ දෙයක්. මොකද්ද මේ දේ? වෙන වෙන නොයෙකුත් නම් ඇති කුල පුත්‍රයෝ, නියකුත් නොයෙකුත් ගෝත්‍ර ඇති කුල පුත්‍රයෝ මගේ ශාසනය ඇවිල්ලා පැවිදි වෙලා මෙන්න මේ ශාක්‍ය පුත්‍ර කියන බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝ කියන එකම නමකට පැමිණෙනවා, එකම ආකාරයකට පැමිණෙනවා කියලා අන්න තව කරුණක් ගෙන හැර දක්වනවා. තව කරුණක් ගෙන හැර දක්වනවා. ඊට පස්සේ කියනවා අර අසුරයා ආපහු, මොකද්ද මේ මුහුදේ තියෙන ස්වභාවයක්? කොච්චර ගංගා ඇවිල්ලා වැටුණත්, කොච්චර වැස්ස වැටුණත් මේ මුහුද පිරෙන්නේ නැහැ, පිරෙලා යන ආකාරයක් නැහැ. ඒ වගේම කොච්චර පෑවුවත්, කොච්චර නියගාවත් මේ මුහුද හිඳිලා යන ආකාරයකුත් නැහැ. මේ විදිහ අඩු වැඩි වෙන්නේ නැහැ. මේ මුහුද අපිට එහෙම එකක් දක්නට ලැබෙන්නේ නැහැ. අනේ ඒක නිසාත් අපි මුහුදට කැමතියි කියලා සඳහන් කරනවා. ඉතින් එහෙම කෝ බුදුරජාණන් වහන්සේ කියනවා, මේ ශාසනෙත් තියෙනවා මේ වගේ දෙයක්. මේ මම දේශනා කරන, මම පෙන්ලා දෙන මෙන්න මේ නිවන කියන දේ, කොච්චර පිරිස් ගිහිල්ලා මේ නිවන් දැක්කත්, නිවන් පුරේ ගියත් මේ නිවන කියන එක කවදාවත් පිරීලා යන්නේ නැහැ. ඉඩමදි වෙන්නේ නැහැ. ඕගොල්ලෝ දැන් මෙන්න එපා, තව ටික දවසකින් එන්න කියලා කියන්න හේතුවක් කෙනේ නැහැ. ඒක කවදාවත් එහෙම අඩුවීමක් වැඩිවීමක් අපිට දක්නට නැහැ කියලා සඳහන් කරනවා. අනේ ඒක නිසාත් මේ ශාසනේ පිරිස් පෙම්බඳිනවා, කැමති වෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ නැවතත් අර අසුරයා සඳහන් කරන මොකද්ද මේ මුහුදේ තියෙනවා යම් කිසි එකම රසයක් දනවන ස්වභාවයක්. මුහුද හැම වෙලේම ලුණු රස දනවනවා. මෙන්න මේ ලුණු රස කියන එකම රසේ මුහුද පුරාම දනවනවා. අන්න ඒක නිසාත් මම නැත්තං ඒක නිසාත් මේ අසුරයෝ මේ මුහුදට කැමතියි කියලා සඳහන් කරනවා. එහෙම කිව්වහම අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශාසනෙත් ඒ වගේ තමයි. මේ ශාසනය හැම වෙලේම විමුක්ති රස දනවනවා. විමුක්තියේ රසයක් තමයි මේ ශාසනයේ තියෙන්නේ. තමුන්ගේ හදවත නිවා ගැනීමේ රසයක් තමයි මේ ශාසනයේ තියෙන්නේ. තමුන්ගේ ඒ දුක්ඛම් කටළු අඩු කරගෙන නිවන කරා, නිවීම කරා යන ශාසනයක් තමයි මේක. මේ ශාසනයේ හැම තැනම මෙන්න මේ නිවන් රස දනවනවා. එකම රසක් දනවනවා. මේ විදිහට විමුක්ති රසයක් දනවනවා කියලා සඳහන් කරනවා. සඳහන් කරනවා. එහෙම කියලා කියනවා. ඊට පස්සේ ආව අසුරයා කියන මොකද්ද? මේ මුහුද ඇතුලේ තියෙන නොයෙකුත් වටිනා කියන වස්තු. නොයෙකුත් රත්න මේ මුහුද ඇතුලේ සැඟවිලා තියෙනවා. නොයෙකුත් මැණික් ගල් තියෙනවා, නොයෙකුත් රත්තරන් තියෙනවා, නොයෙකුත් රිදී වගේ වටිනා ලෝහ තියෙනවා. අන්න ඒ විදිහට නොයෙකුත් මේ විදිහ වටිනා වස්තු මේ මුහුද ඇතුලේ සැඟවිලා තියෙනවා. අන්න ඒක නිසාම අපි මේ මුහුදට කැමති කියලා සඳහන් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා අන්න මේ ශාසනෙත් තියෙනවා මේ වගේ වටිනා වස්තු. මේ ශාසනෙත් තියෙන මේ වගේ බොහෝම වටිනා මැණික් වගේ වස්තු. අන්න ඒ වස්තු තියෙන නිසාම මේ ශාසනයටත් මිනිස්සු කැමති. ඉතින් මොනවද කියලා ඇහුවාම මොනවද කියලා ප්‍රකාශ කරනකොට කියන්නේ ඔය නොයෙකුත් ධාතු ගැන එහෙම නෙමෙයි. ඒ වෙනුවට කියන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රතිපදාව වඩනකොට අපි පාවිච්චි කරන දේවල් ගැන. පළවෙනිම මැණික් විදිහට, පළවෙනිම වස්තු සම්භාර විදිහට ගෙනහැර දක්වන්නේ මොකද්ද? අන්න මේ සතර සතිපට්ඨානය කියන දේවල් ටික. ඒ හතර තමයි පළවෙනිම වටිනා වස්තු විදිහට ගෙනහැර දක්වන්නේ. ඊට පස්සේ සම්‍යක් ප්‍රදාන, සතර ඉර්ධිපාද, ඊට පස්සේ ඉන්ද්‍රිය බල බොජ්ජංග, ඊට පස්සේ මේ ආර්ය අෂ්ටාංගික කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන අන්න ඔය දේවල් ටික තමයි බුදුරජාණන් වහන්සේ මැණික් විදිහට ගෙනහැර දක්වන්නේ. එහෙම නැතුව අර චෛත්‍යවත් ධාතු කරුණු ටිකවත් ඒවා නෙමෙයි. ඒ වෙනුවට අන්න මේ ප්‍රතිපදාවක් වඩනකොට, තමුගේ හිත තුළ යම් කිසි දෙයක් පුරුදු කරනකොට අන්න ඒකට උපකාර වෙන අර බෝධිපාක්ෂික අංග 37ක් විදිහට අපි අහලා තියෙන. ඒ 37 තමයි මේ මැණික් විදිහට ගෙනහැර දක්වන්නේ. අන්න ඒක නිසා මෙන්න මේ වගේ මැණික් තියෙන නිසා, මේ වගේ වටිනා වස්තු තියෙන නිසා මේ ශාසනයට පිරිස් කැමති කියලා සඳහන් කරනවා. ඉතින් එහෙම කියලා ඊට පස්සේ ඔන්න අවසාන කරුණ, අටවෙනි කරුණ විදිහට අර අසුරයා ඉදිරිපත් කරන මොකද්ද? මේ සාගරය කියන එක මහා සත්වයින්ගේ ආවාසයක් වෙනවා. ගොඩක් සත්වයෝ මේ සාගරය ඇතුළත ඉන්නවා. සමහර වෙලාවට යොදුන් සියයක් දිග සත්වයනුත් මේ සාගරය ඇතුළත ඉන්නවා. යොදුනක් කියන්නේ එතකොට කිලෝමීටර් 25කට ආසන්න ගානක් තමයි ඔය ගණන් හැදලා බැලුවාම එන්නේ. එතකොට කිලෝමීටර් 25 ඒවා 100ක් වගේ වෙන සත්වයොත් මේ සාගරය ඇතුළත ඉන්නවා. යොදුන් 200ක් වගේ වෙන සත්වයොත් මේ සාගරය ඇතුළත ඉන්නවා. යොදුන් 300ක්, යොදුන් 400ක්, යොදුන් 500ක් පමණ විශාල වෙන සත්වයොත් මේ සාගරය ඇතුළත ඉන්නවා. මොකද මේ අසුරයෝ, නොයෙකුත් නාගයෝ මෙන්න මේ සාගරය ඇතුළත ඉන්නවා. අන්න ඒක නිසාත් අපි මේ සාගරයට කැමති කියලා මේ තැනට සඳහන් කරනවා. එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ මේ ශාසනෙත් ඉන්නවනේ වගේ මහා සත්‍යෝ, මහා සත්‍යෝ ගණනාවක් ඉන්නවා. ඉතින් ඒ සත්‍යෝ ඉන්න නිසාම මේ පිරිස් මේ ශාසනයට කැමති කියලා සඳහන් කරනවා. කවුද මේ සත්‍යෝ? අන්න පොඩිම සත්‍ය විදියට ගෙන හර දක්වන්නේ සෝවාන් මාර්ගස්ත, සෝවාන් පලස්ත, ඔය අෂ්ට ආර්ය පුද්ගලයෝ කියලා අහලා ඇතිනේ. අන්න ඒ අට දෙනා තමයි ගෙන හර දක්වන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, අරහත් කියන මාර්ගස්ත පලස්ත විදිහට ඔන්න 8 දෙනෙක් ගැන හර දක්වනවා. මෙන්න මේ වගේ මහා සත්‍යෝ මේ සාගරෙත් ඉන්න හින්දා, මේ ධර්ම විනයෙත් ඉන්න හින්දා අන්න මේ මිනිස්සු මේ ධර්මයට කැමති, මේ ධර්මයට කැමති, මේ මම දේශනා කරන ධර්මයට කැමති කියලා අන්න මහා මුහුදත් එක්ක ගලපලා මේ ධර්මය ගැන ප්‍රකාශ කරනවා. මහා මුහුදේ ආශ්චර්ය අද්භූත කරුණු තියනවාද? අන්න ඒ වගේම කරුණු මේ ධර්මය ඇතුළෙත් තියෙනවා. ඒම නිසාම මේ පිරිස් මේ මිනිස්සු මේ ධර්මයට කැමති කියලා අන්න යම් කිසි පැහැදිලි කිරීමක්, යම් කිසි මාර්ගයක් ගෙනහැර දක්වනවා. ඉතින් ඔන්න පහ ආරාධයට කියපු කතාව. පහරාදට කියපු කතාව. ඊළඟට අපි තව ටිකක් බලමු. දැන් මේ මහා මුදක් අයිනෙන් ආපු නිසා, මහා සාගරයක් අයිනෙන් ආපු නිසා, දැන් අපි මේ වඩන ප්‍රතිපදාව ගැනත් නොයෙකුත් දේශනා තියෙනවා. ඉතින් ඒ නොයෙකුත් දේශනාවල මේ මහා මුහුද, මහා සාගරය උපමාවට අරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ මේ සිහිය වඩන කෙනෙක්ට, මේ විදිය ප්‍රතිපදාව කෙරිලා ඉන්න කෙනෙක්ට හරියට මීපැණි වගේ යම් කිසි ධර්ම දේශනාවක් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සිද්ධ කළ තියෙනවා. මොකද්ද සිද්ධ කරන දේශනාව? සඳහන් කරනවා මෙන්න මේ පෘථග්ජන මිනිස්සු, මේ බාහිර ලෝකෙ මිනිස්සු මහා සාගරය, මහා සාගරය කියලා ඔය මුහුද දිහාවට ඇඟිල්ල දික් කරනවා. මුහුද දිහාවට ඇඟිල්ල දික් කරනවා, මුහුද පෙන්නවා, මුහුදේ ස්වරූප දකිනවා. නමුත් මේ ධර්මයට අනුව ඕක නෙමේ නිවැරදි මහා සාගරය, ඕක නෙමේ නිවැරදි මහා මුහුද කියලා බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරනවා. එහෙම කියලා මොකද්ද මේ ධර්මයට අනුව නිවැරදි මහා සමුද්‍රය කියලා පැහැදිලි කරනවා. මොකද්ද පැහැදිලි කිරීම? මෙන්න මෙහෙම සඳහන් කරනවා. මෙන්න මේ ඇස කියන මුහුදේ රූප නැමැති රළ වේග තියෙනවා. මෙන්න මේ ඇස කියන මුහුදේ, ඇස කියන සමුද්‍රයේ රූප නැමැති රළ වේග තියෙනවා. මෙන්න මේ යම් කිසි පුද්ගලයෙක් මෙන්න මේ ඇස කියන මුහුදේ රූප නැමැති රළ වේග ඉවසනවා නම් මේ තැනැත්තා මෙන්න මේ කෙලෙස් කුණාටු සහිත, කෙලෙස් දියසුලි සහිත, කෙලෙස් රකුසන් සහිත මේ මහා මුහුදෙන් එතෙර වෙලා එගොඩට ගියා කියලා මම සඳහන් කරනවා. එගොඩට ගියා කියලා මම සඳහන් කරනවා. ඇස කියන මුහුදේ රූප නැමැති රළ වේග තියෙනවා. මෙන්න මේ රළ වේග ඉවසන තැනැත්තා, ඒ කෙලෙස් රළ වේග සහිත, කෙලෙස් දියසුලි සහිත, කෙලෙස් කුණාටු සහිත මුහුද ඉක්මෝලා ගිහිල්ලා එතෙරට ගියා, ගොඩබිමට ගියා කියලා සඳහන් කරනවා. ඔන්න පළවෙනි මහා මුහුද ගෙනහැර දක්වනවා. ඊළඟට කියනවා මෙන්න මේ කන කියන මුහුදේ ශබ්ද නැමැති රළ වේග තියෙනවා කියලා අන්න ඒ මුලින් කී කතාවම කියනවා. මොකද්ද යම් කිසි කෙනෙක් මෙන්න මේ ශබ්ද නැමැති රළ වේග ඉවසනවා නම් අන්න ඒ තැනැත්තා මෙන්න මේ කෙලෙස් කුණාටු සහිත, කෙලෙස් රළ සහිත, කෙලෙස් දියසුලි සහිත මහා මුහුද ඉක්මුවා කියලා මම සඳහන් කරනවා. ඊට පස්සේ කියනවා මේ නාසය කියන මුහුදේ ගඳ කියන ගන්ධ නැමැති රළ වේග තියෙනවා. ඊට පස්සේ කියනවා මේ දිව කියන මුහුදේ රස නැමැති රළ වේග තියෙනවා. මේ ශරීරය කියන මුහුදේ ස්පර්ශය, මේ ශරීරයට දැනෙන දැනීම් කියන රළ වේග තියෙනවා. මෙන්න මේ හිත කියන මුහුදේ මේ හිතට එන අරමුණු කියන රළ වේග තියෙනවා. යම් කිසි කෙනෙක් මෙන්න මේවා ඉවසනවා නම් ඒ තැනැත්තා මෙන්න මේ කෙලෙස් රළ සහිත, කෙලෙස් රකුසන් සහිත, කෙලෙස් දියසුලි සහිත මුහුද ඉක්මෝලා එගොඩට ගිහිල්ලා අන්නේ එගොඩ සැනසීමෙන් ඉන්නවා කියලා මම සඳහන් කරනවා කියලා ඔන්න විදිහේ උපමාවක් සහිත දේශනාවක් ගෙනහැර දක්වනවා. ඉතින් අපි ඕක පොඩ්ඩක් එහාට මෙහාට කරලා පැහැදිලි කරගන්න බලමු. අපි මේ විදිහේ ප්‍රතිපදාවක් වඩනකොට මොකද්ද මේ කියන කතාව? මොකද්ද මේ ඇස කියන මුහුදේ රූප නැමැති රළ වේග, කන කියන මුහුදේ ශබ්ද නැමැති රළ වේග, මෙන්න මේ ඉවසනවා කියන්නේ මොකක්ද, නොඉවසනවා කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න පොඩි උත්සාහයක් ගමු. ඉතින් ඒ සඳහා අන්න සතිමත් කෙනෙක්ව තමයි අරගන්න වෙන්නේ. ඉතින් සතිය පුරුදු කරන්න නැත්නම් ඉතින් ඕක කියලා වැඩක් නැහැ. ඒක අමාරුයි පැහැදිලි කරන්න. ඒ වෙනුවට අපි ගමු සතිය පුරුදු කරපු කෙනෙක්. අන්න ඒ තැනැත්තා අපි හිතමු යම් කිසි එදිනෙදා වැඩ කටයුත්තක් කරගෙන ඉන්න අතරේ, එදිනෙදා රාජකාරියක නිරත වෙලා ඉන්න අතරේ මේ තැනැත්තට නොයෙකුත් මෙන්න මේ ඇසට රූප පෙනෙනවා. ඇසට නොයෙකුත් රූප පෙනෙනවා. එතකොට ඔන්න ඔය ඇහැ කියන මුහුදේ රූප නැමැති රළ වේග තියෙනවා. ඉතින් මේ ගොඩක් රූප පෙනුනට මේ තැනැත්තා මෙන්න මේ රූපවලින් ඇවිස්සෙන්නේ නැහැ. මේ රූපවලින් ඇවිස්සෙන්නේ නැහැ. නොයෙකුත් යාන වාහන පෙන්වුනට ඇවිස්සෙන්නේ නැහැ. නොයෙකුත් වස්තු සම්භාරය පෙන්වුනට ඇවිස්සෙන්නේ නැහැ. වටපිටාවේ ගස් කොළන් පෙන්වුනට ඇවිස්සෙන්නේ නැහැ. අහස දිහා බැලුවට ඇවිස්සෙන්නේ නැහැ. නමුත් අන්න එක්තරා අවස්ථාවක යම් කිසි රූපයක් මේ තැනැත්තට දක්නට ලැබෙනවා. අපි තම ප්‍රිය කාන්තාවකගේ රූපයක් දක්නට ලැබෙනවා. නැත්නම් ප්‍රිය පුරුෂයෙක්ගේ රූපයක් දක්නට ලැබෙනවා. අන්න මොකද උනේ? ඒ රූපය නිසා මේ තැනැත්තා යම් කිසි ඇවිස්සීමකට ලක් වුණා. තමුන්ට අර මනාපයි ප්‍රියයි කියලා හිතුණු දෙයක් නිසා ඇවිස්සීමකට ලක් වුණා. මන්න මේ ඇවිස්සීම අපි දැනගත්තොත් මෙන්න මේ කියන කතාව අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට අපි හිතමු සිහියෙන් වාඩි වෙලා ඉන්න වෙලාවක, ඒ යම් කිසි සිහිය පීටෝගෙන ඉන්න වෙලාවක මෙන්න මේ කන කියන මුහුදේ නොයෙකුත් ශබ්ද ජාති අපිට අහන්න ලැබෙනවා. නොයෙකුත් ශබ්ද ඇහෙනවා නැති වෙනවා, ඇහෙනවා නැති වෙනවා. මේවා ගොඩක් වෙලාවට අපිව කුප්පන්නේ නැහැ, අපිව අවුස්සන්නේ නැහැ. ඒතකොට මේ වටපිටාව විකුරුළු ශබ්ද, මේ ගස් කොළන් හෙල වෙන ශබ්ද, නොයෙකුත් දේවල් ඇහෙන්න පුළුවන්. නමුත් අන්න යම් කිසි වෙලාවක අපි හිතමු ගෙදර කෙනෙක්ගේ කටහඬක් ඇහුණා, ගෙදර කෙනෙක් කෑ ගහනව ඇහුණා. අන්න ඒ වෙලාවේදී අපි එන්නේ ශබ්දෙට ඇවිස්සීලා එනවා. ඇවිස්සීලා මොකද කියන්නේ? බලන්න මම මෙච්චර මේ සිහිය පීටවගෙන මේ වාඩි වෙලා ඉන්න වෙලාවේ මේ පුරුෂයෝ ඇවිල්ලා කෑ ගහනවා, මේ දරුවෝ ඇවිල්ලා කෑ ගහනවා කියලා. අන්න අපි ඇවිස්සුණා. එතකොට අර ශබ්ද තියුණාට මොකද? ඒවා හැම එකටම අපිව ඇවිස්සෙන්නේ නැහැ. ඒ වුණොට යම් කිසි එක ශබ්දයක් තෝරගෙන අපි ඇවිස්සීමකට ලක් වෙනවා. ඇවිස්සීමකට ලක් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් අත්දකින්න පුළුවනි මේ විදිහට සිහිය පුරුදු කරන කෙනෙක්ට. ඊළඟ මේ හිතටත් නොයේකුත් හිතවිලි ගලාගෙන එනවා. සමහර වෙලාවට ඒ හිතවිලි එන තරම් වේගෙම ආපහු යනවා. අපිට අල්ල ගන්නවත් මොකක්ද ආවේ කියලා බලන්නවත් විටෙක වෙලාවක් නැහැ. නමුත් ඔහොම ඔහොම ගිහලා යම් කිසි අපි හිතමු ප්‍රියයි කියලා හිතෙන සිතුවිල්ලක්, නැත්තම් අප්‍රියයි කියලා හිතෙන සිතුවිල්ලක් අපිට නැగిලා එනවා. අනේ ආස්ථාවේ මොකද වෙන්නේ මේ තැනත්තා? අනේ ඒකේ ග්‍රහණයට ඒ සිතුවිල්ල නිසා ඇවිස්සීමකට ලක් වෙනවා. ඉතින් ඇවිස්සීමකට ලක් වෙලා අන්න යම් කිසි ගමනක්, යම් කිසි දුරක් කැවෙනවා. ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් අත්දැක්කොත් අපිට කියන්න පුළුවන් මේ රූප තිබුණට මේ රූප හැම එකකින්ම අපි ඇවිස්සෙන්නේ නැහැ. මේ ශබ්ද තියුණාට මේ ශබ්ද හැම එකකින්ම අපි ඇවිස්සෙන්නේ නැහැ. එතකොට මේ ඇස නැමැති මුහුදේ රූප නැමැති රළ වේග තියෙනවා. ඒ රළ තියුණාට මේ බොහෝ රළ අපි අර බුදුරජාණන් වහන්සේ සඳහන් කරන විදිහට ඉවසනවා. ඒවෙන් ඇවිස්සෙන්නේ නැහැ. ඒව නොවිවසන්නේ නැහැ. ඒ වෙනුවට මේ බොහෝ රළ අපි ඉවසනවා. බොහෝ ශබ්ද වලින් අපි ඇවිස්සෙන්නේ නැහැ. එතකොට බොහෝ ශබ්ද අපි ඉවසනවා. නමුත් ඉඳලා හිටලා රූපයක් එනවා, ඉඳලා හිටලා සබ්දයක් එනවා, ඉඳලා හිටලා හිතවිල්ලක් එනවා. අපි නොයිවසන, අපි වැවිස්සෙන. අන්න ඔය කතාව ගැන තමයි ඔය සූත්‍රෙ තියෙන්නේ. ඔය විස්තර කරන්න උත්සාහ කරන්නේ මොකද්ද? මෙන්න මේ නිවන කියන දේ හොයාගෙන යන්න ඕන නම්, මේ මුහුදෙන් එතෙර වෙන්න ඕන නම්, මෙන්න මේ නොයිකුත් රළ වේග ඉවසන්න පුරුදු වෙන්න ඕනි. ඒවයින් ඇවිස්සෙන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න ඕනි. ඒ විදිහට එගොඩට ගිහිල්ලා විවේකයෙන් ඉන්න ඕන නම් මෙන්න මේ රූප රලවේග, ශබ්ද රලවේග වලින් ඇවිස්සෙන්නේ නැතුව, කිපෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕනි. එතකොට වැඩි හරියකට අපි දැනටමත් නිවන් කියන එක තේරෙනවද දන්නේ? මොකද වැඩි රූප ප්‍රමාණයකට මේ ඇහැට නොයෙකුත් රලවේග වැටුණාට මොකද වැඩි හරියකට අපි ඇවිස්සিলা නැහැ. වැඩි හරියක් අපි ඉවසලා තියෙනවා. නොයවසන්නේ බොහොම ඉඳලා හිටලා දෙක තුනක් තමයි. ඊළඟට ශබ්දත් වැඩි හරියක් අපි ඉවසලා තියෙනවා. වැඩි හරියකට අපි ඇවිස්සෙන්නේ නැහැ. නොයවසන්නේ බොහොම කලාතුරකින් ඇහෙන ශබ්දයක් දෙකක් පමණයි. හිතවිලිත් වැඩි හරියකට අපි ඉවසලා තියෙනවා. වැඩි හරියකට අපි නිවන සාක්ෂාත් කරලා තියෙනවා. නොයවසන්නේ බොහොම කලාතුරකින් ඇහෙන එන සිතවිල්ලක් දෙකක් විතරයි. ඉතින් ඔන්න ඔය කතාව තේරෙනා නම් මෙන්න මේ නිවන කියන එක වැඩි දුර නෙමෙයි තියෙන්නේ. මේ ළඟ ළඟම ඇතේ අපිට නොපෙනෙන ගැටලුව තමයි තියෙන්නේ. අපි අඳුරන්නේ නැති ගැටලුව තමයි තියෙන්නේ. මොකද්ද? අන්න ඇහැට කොච්චර රූප පෙනුනත් වැඩි හරියකට නිවන්. කනට කොච්චර ශබ්ද ඇහුණත් වැඩි හරියකට නිවන්. ඔය නිවන ඇහිරෙන්නේ මොකක් නිසාද? අන්න ඉඳලා හිටලා අර විදිහේ රූපයක් එනවා. ඉඳලා හිටලා අර විදිහේ ශබ්දයක් එනවා. අන්න ඉඳලා හිටලා එන දේ ලොකු කරගෙන ඒ දේ අල්ලගෙන අපි ඉතින් මහා කතන්දරයක් ගොතනවා, මහා කතාවක් කරනවා, මහා සිහිය කැඩීමකට ලක් වුණා කියලා කියනවා. නමුත් අන්න නිවනේ තමයි ඉඳලා තියෙන්නේ මෙච්චර වෙලා. ඒ වෙනුවට අන්න යම් කිසි පොඩ්ඩක් මෑතීමක් සිද්ධ වුණා. ඒක බාරගන්න අපිට පුළුවන්ද කියන ශක්තිය තමයි අපි දිනු කරන්න යන්නේ. අනේ විදිහට ඉඳලා හිටලා නොයවසන ස්වභාවෙත් නැති කරගන්නේ කොහොමද කියලා තමයි අපි දිනු කරන්න යන්නේ. වැඩි හරියක් ඉවසනවා, වැඩි හරියකට නිවන්. නමුත් අනේ ඉඳලා හිටලා නොයිවසන දෙයක් තියෙනවනම් ඉඳලා හිටලා අපි ඒ විදිහට හසු වෙන දෙයක් තියෙනවනම් අන්න ඒක දුරු කරන්නේ කොහොමද කියන ගැටලුව තමයි ඔතන ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඔය කතාව කියලා දෙන්නත් ඔය කතාව පැහැදිලි කරලා දෙන්නත් සෑහෙන දුරක් අරගෙන එන්න ඕනේ. ඉතින් එතනින් එහාට බලමු අපි මෙන්න මේ ඉඳලා හිටලා නොයිවසන දේවල් ටික තියෙනවනේ. අන්න ඒ නොයිවසන දේවල් ටික ප්‍රහාණය කරන්නේ කොයි විදිහටද? ඒ ටික දුරස් කරගන්නේ කොයි විදිහටද කියන ගැටලුව තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට බොහෝ දුරට අපි හිතමු 100ට ගත්තොත් 100ට දශම බිඳුවයි බිඳුවයි ගාණක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතුරු ටික ඔක්කොම දැනටම ලැබිලා ඉවරයි. ඉතුරු ටික ඔක්කොම දැනටම ළඟා කරගෙන ඉවරයි. නමුත් අන්න අර බිඳුවයි බිඳුවයි ගාණ නිසා මොකද වෙන්නේ? අර ළඟා කරගත්ත දේ අගය අපිට පේන්නේ නැහැ. ඒ ළඟා කරගත්ත දෙයි තියෙන වටිනාකම අපිට පේන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? මෙන්න මේ සිහිය පිහිටවගෙන ඉන්න කෙනෙක් ගත්තොත් මෙන්න මේ නොයෙකුත් කුප්පන දේවල් වලට නොයෙකුත් අවසන දේවල් වලට අපි මොකද කරන්නේ කියන ප්‍රතිපදාව තමයි තියෙන්නේ. අපි තමු හුස්ම දිහා බලාගෙන ඉන්නවා. හුස්ම දිහා බලාගෙන ඉන්නකොට යම් කිසි විටක අන්න සිතුවිල්ලක් ගලාගෙන එනවා. සිතුවිල්ලක් ගලාගෙන එනවා. ඉතින් සාම්ප්‍රදායික හික්මීම තමයි මොකද්ද? අන්න සිතුවිල්ලකට ගියපු දේ වැරදිලා කියන දේ අදහසක් ඇතිව අපි නැවතත් හුස්ම දිහා බලනවා. අන්න අර නොයිවසීමක් ඇති වුණා. ඒක මට වැරදුනා, පැටලුනා කියන අදහස ඇතිව නැවතත් හුස්ම දිහා බලනවා. නැවතත් හුස්මට තමන්ගේ අවධානය අරාගෙන එනවා. නමුත් මෙන්න මේ නොයිවසන නොයිවසන වාරයක් පාසා අපිට අවස්ථාවක් උදා වෙලා එනවා. යම් කිසි ඔපචුනිටි එකක් ගැලපිලා එනවා. ත්‍රෙඩ් එකක් නෙමෙයි එන්නේ, හේ වෙනුවට ඔපචුනිටි එකක් එන්නේ. අන්න ඒ ඔපචුනිටි එක මොකද්ද? මෙන්න මේ විදිහට නොයිවසන දේවල් දුරු කිරීම සඳහා අවස්ථාවක් අපිට ගැලපිලා එනවා. මෙන්න මේ නොයිවසන දේවල් ටිකෙන් ටික බැහැර කිරීම සඳහා අවස්ථාවක් අපිට ගැලපිලා එනවා. ඉතින් කෙනෙක් හිතනවා මොකද්ද මේකකට නොයා ඉඳීමෙන් තමයි මට මේවා බැහැර කරන්න පුළුවන්. මේවා දුරෙන් දුරවම් කිරීමෙන් තමයි මට මේ බැහැර කරන්න පුළුවන් කියලා. නමුත් ඇත්තම කතාව මොකද්ද? අන්න නොදැනීම තුලින් කවදාවත් මේ කෙලෙස් කියන දේවල් දුරු කරන්න බෑ. නොදැනීම තුලින් කවදාවත් මේ කෙලෙස් කියන දේවල් ප්‍රහාණය කරන්න බෑ. එහෙමනම් ඉතින් මෙච්චර කලොත් ඔක දන්නේ නැතුවනේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙච්චර කලොත් නිවන් දැකලා තියෙන්නේ බෑ. නෑ, මෙච්චර කල් සංසාර එකක් පුරාවට ඇවිල්ලා තියෙනවා. සංසාර ගමනක් පුරාවට ඇවිල්ලා තියෙනවා. මහා දුරු බැහැර ගමනක් ගෙවාගෙන ඇවිල්ලා තියෙනවා. මොකක්ද හේතුව? අන්න අවිජ්ජාව තමයි හේතුව. නොදැනීම තමයි හේතුව. අන්න ඒ වෙනුවට අපි දැනීමක් පුරුදු කරනවා. දැනීමක් පුරුදු කරනවා. හුස්මේ ඉන්නවා නම් හුස්මේ ඉන්න බව දැනගන්නවා. අපි තමේ ඉන්න අවස්ථාවක යම් කිසි සිතුවිල්ලක්, යම් කිසි රාගය දනවන සිතුවිල්ලක්, ද්වේෂය දනවන සිතුවිල්ලක් නැගිලා ආවොත් අන්න ඒක කෙරෙහිත් දැනීමක් පුරුදු කරන්න උත්සාහවත් වෙනවා. මගේ දැන් හිත තියෙන්නේ රාගයක, මගේ දැන් හිත තියෙන්නේ ද්වේෂයක කියලා දැනගත්තොත් අන්න ඒ දැන ගැනීම තුළින් තමයි අපිට මේ දේ ප්‍රකාශ කරන්න, එහෙම නැත්නම් මේ දේ ඉවසන ස්වභාවයකට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම ගත්තොත් වැඩි වැඩියෙන් සිතුවිලි ඒවා, වැඩි වැඩියෙන් අතීත මතක ඇසේවා, වැඩි වැඩියෙන් බාධා කරන ශබ්ද ඇසේවා, වැඩි වැඩියෙන් බාධා කරන තමුන් කුප්පන රූප පෙනේවා කියලා තමයි ආශිර්වාද කරන්න වෙන්නේ. මොකද පෙනෙන පෙනෙන වාරයක් පාසා, ඇහෙන ඇහෙන වාරයක් පාසා, හිතට අර රාගේ නැగిලා එන වාරයක් වාරයක් පාසා අන්න ඒ ස්වභාවය දැනගන්න අවස්ථාවක් අපිට දිනු වෙලා එනවා. එන්නේ දැන ගැනීම තුලින් මෙන්න මේ දේ දුරස් කිරීමට, මේ දේ ඉවසන ස්වභාවයකට අපේ හිත පරිවර්තනය කර ගැනීමට අපිට ලං වෙන්න පුළුවන්. ඒ සඳහා මොකද කරන්න ඕනේ? අන්න එහෙනම් රාග සිතුවිල්ලක් ආවනම් මෙන්න මේ රාගයට යාගෙන අර්ථනෙ ඉදිරිපත් කරන්න පොඩි අවස්ථාවක් දෙන්න. ලොකු අවස්ථාවක් නෙමෙයි, අඬ බෙර ගහලා පාවඩ එලලා පිළිගන්න ඕනේ නෑ. ඒ වෙනුවට අර ආපු කෙනාට එයාගේ පණිවිඩය පොඩ්ඩක් කියන්න අවස්ථාවක් දෙන්න, එයාගේ රංගන ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න. ඊළඟට ද්වේෂයක් නැගිලා ආවොත් ඒ ද්වේෂේ මොන මත පදනම් වෙලාද, මොන සිදුවීමක් මත පදනම් වෙලාද, මොකක් මතද මේක ගොඩ නැගී යන්නේ කියලා බලන්න පොඩි අවස්ථාවක් දෙන්න. අන්න එහෙම බැලුවොත් තේරෙනවා තමුන්ගේ චරිත ස්වභාවය, අර ඇතුළත ගැබ් වෙලා තියෙන ස්වභාවය. ඕක වහගෙන ඉඳියා කියලා කවදාවත් ඕකෙන් දුරස් වීම, ඕක ඉවසන ස්වභාවයක් අපිට වර්ධනය කරගන්න බෑ. ඒ වෙනුවට නැවත නැවත එන්න දීලා තමයි මෙන්න මේ ඉවසන ස්වභාවයක් වර්ධනය කරගන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ කියන විදිහට මෙන්න මේ මුහුද ඉක්මෝලා ගිහිල්ලා මෙන්න මේ විදිහට කෙලෙස් රළ, කෙලෙස් දියසුලි, කෙලෙස් රකුසන් ඉක්මවන්න පුළුවන්ගෙන කොහොමද? අන්න ඒගොල්ලොන්ත් එක්ක ගැටෙන්නේ නැති ස්වභාවයක් අපි තුල ඇතිකර ගැනීම. ඉතින් ඒ ඇතිකර ගන්න මොකද කරන්නේ? අන්න එයාට නැවත නැවත එන්න යන්න දෙන්න අවස්ථාව දෙන්න ඕනේ. ඉතින් එහෙම ඇවිල්ලා එයාගේ පණිවිඩය කියන දෙන්න ඕනේ. එහෙම කරනකොට, එහෙම අවස්ථාවක් දෙනකොට ඉතින් අපිට තේරෙනවා මෙන්න මේ ඇතුළත තියෙන කුණු කන්දල් ටික මොන වගේද? ඇතුළත මගේ චරිත ස්වභාවය ගොනු වෙන්නේ මොන මොන දේවල් මත පදනම් වෙලාද? මම රාගෙට බර වෙලාද මගේ චරිත ස්වභාවය ගොඩ නැගෙන්නේ? එහෙම නැත්නම් ද්වේෂයට බර වෙලාද මගේ චරිත ස්වභාවය ගොඩ නැගෙන්නේ කියලා අන්න ඒ විදිහට මේ ඇතුළත තියෙන කුණු කන්දල් ටිකක් පිට වෙන ආකාරයක් දකින්න පුළුවන්. ඉතින් පිට වෙන්න සමුන්ට සහනයක් දැනෙනවා. ඉතින් ওই බඩේ මොනවා හරි කුණු ජරාවක් තියෙනවා නම් එක පස්ස පැත්තෙන් හරි නැත්නම් කටෙන් හරි ඔක පිට වෙලා යන්න ඕනේ. එහෙම නැත්නම් සහනයක් ලැබෙන්නේ නැහැ. ඉතින් පිට වෙන්න ආව ගමන් අපි මොකද කරන්නේ? ආට අල්ලගෙන වහාගෙන නැත්නම් පොල් මුඩක් ගහගෙන මේක කොහමද ඇතුලේ තියාගන්න හදනවා. ඉතින් ඇතුලේ තියාගත්ත කොච්චර කරත් ඉතින් ඔය ලෙඩේ හැමම තමයි. මොකද ඇතුලේ තියෙන කුණු ජරාව පිට වෙලා යන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න අර කුණු ජරාවට පොඩ්ඩක් ඉදිරිපත් වෙන්න දුන්නොත්, පිට වෙන්න දුන්නොත් ඒ කුණු මොනව වටේද ගොඩ නැගෙන්නේ, මොන විදිහේ චරිත ස්වභාවයක් වටේද ගොඩ නැගෙන්නේ කියලා තම තමුන්ටම දකින්න පුළුවන්. ඉතින් ඒක එක්කෙනාට ඒක වෙනස් වෙනවා. එක එක්කෙනාගේ ස්වරූප අනුව නොයෙකුත් දේවල් මත ගොඩ නැගෙනවා, නොයෙකුත් දේවල් මත වටේට එකතු වෙනවා කියලා දකින්න පුළුවන්. අන්න ඒක දැන ගැනීම තුළින් තමයි දවසක මෙන්න මේ පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙන වැඩේ. මෙන්න මේ පොඩ්ඩක් නොවියසන ස්වභාවෙත් අර ඉඳලා හිටලා රූපයක්, ඉඳලා හිටලා ශබ්දයක්, ඉඳලා හිටලා හිතුවිල්ලක් නොවියසන ආකාරය ටිකෙන් ටික මග හැරගන්න වෙන්නේ. ඉතින් නිවන කිව්වහම ඔන්න නෙළුම්පතේ වතුර උපමාව දෙනවනේ. නෙළුම්පතේ වතුර උපමාව ගත්තොත් නෙළුම්පතයි වතුරයි දෙකම එකම තැන තියෙනවා. එකට ගෑවිලා තියෙනවා. නමුත් බැඳීමක් නැති එක විතරයි තියෙන්නේ. ඒ වගේ මෙන්න මේ කෙලෙස් කියන දේවල් දුරු කරන්නේ කොයි විදිහටද? කෙලෙස් ඈත් කරලා ඕගොල්ලෝ එන්න එපා කියලා අතුලෙම්ම නෝ එන්ට්‍රි බෝඩ් එකක් දාලා ඈත තියාම දුරුවන් කරනවා නෙමෙයි. ඒ වෙනුවට අන්න ඒවට එන්න යන්න දීලා මෙන්න මේ එක ළඟ තියුණාට මේවට ඇලෙන්නේ නැත්තම්, එක ළඟ තියුණාට මේවා ගෑවෙන්නේ නැත්තම් අපිට ගැටලුවක් නැහැ. අන්නේ නොගෑවෙන ස්වරූපයක් තමයි ලං කරගන්න හදන්නේ. නෙළුම්පතේ වතුර තියෙනවා. නෙළුම්පතට වතුර ගැන අපේක්ෂාවකුත් නැහැ. වතුරට නෙළුම්පත ගැන අපේක්ෂාවකුත් නැහැ. එතකොට තියුණ නැතා කියලා වෙනසකුත් නැහැ. ඔන්න ඒ විදිහේ වෙනසක් තමයි ලං කරගන්න හදන්නේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ අන්න අර බුදු වෙන්න කලින් දවසක රාත්‍රියක දැකපු සිහිනේ මොකද්ද? අසූචි කන්දක ඇවිදිනවා. අසූචි කන්දක ඇවිදිනවා. නමුත් අසූචි කකුල් වල ගෑවෙන්නේ නැත්තම්, ඇඟේ ගෑවෙන්නේ නැත්තම් අසූචි තියුණා කියලා ප්‍රශ්නයක් නැහැ. අසූචි කන්දක ඇවිද්දා කියලා ප්‍රශ්නයක් නැහැ. අන්න නොගෑවෙන ස්වරූපේ තමයි ඇති කරගන්න හදන්නේ. නොගෑවෙන ස්වරූපේ ඇති කරගන්න නම් අන්න වැඩි වැඩියෙන් රාග සිතුවිලි එත්වා, වැඩි වැඩියෙන් මිනිස්සු ඇවිල්ලා අපිට දොස් නගත්වා, වැඩි වැඩියෙන් මේ හැකුප්පන දේවල් එත්වා කියලා තමයි කියන්නේ මේ. එහෙම ආවහම අන්න නැවත නැවත එනකොට ටිකෙන් ටික මෙන්න මේ එන එන දෙයකට අපි අසු වෙන ස්වරූපේ, අපි කුප්පන ස්වරූපේ දැකීම තුලින් අන්න ටිකෙන් ටික ඒවා තියුණත් එකයි නැතත් එකයි විදිහට තියුණත් ඇවිස්සෙන්නේ නැහැ නැතත් ඇවිස්සෙන්නේ නැහැ විදිහට අන්න අර ඉවසීමක් වර්ධනය කරගන්න පුළුවන්. අර ඇස කියන මුහුදේ රූප නැමැති රළවේග ඉවසනවා. කන කියන මුහුදේ ශබ්ද නැමැති රළවේග ඉවසනවා. අනේ ඒ විදිහේ ශක්තියක් අපිට දිනු කරගන්න පුළුවන්. ඉතින් එවැනි වූ ශක්තියක් දිනු කර ගැනීම සඳහා, එවැනි වූ ප්‍රතිපදාවක් වැඩීම සඳහා මෙම ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. තාමත් හරවත් වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කර පළමුව කොහොමද අපි ඔළුව හිස් කරගෙන අපේ සතිමත්ව පටන් ගන්න කියන තැනින් ආරම්භ කරලා කුඩා දරුවෙකුගේ තත්ත්වයටපත් වෙලා ඒක සැහැල්ලුවෙන් සතිමත්ව වඩන විදිය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ සම්බන්ධයෙන් සහරාද කියන අසුරයාගේ ප්‍රශ්නාටක් පාදක කරගෙන මුලින්ම ධර්මයේ ගැඹුරු බවින් පටන්ගෙන අවසානයේදී අෂ්ට ආර්ය පුද්ගලෙක් මහා පුරුෂයෙක් බවට පත්වන විදිහ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඉන්පසු කොහොමද අපි මේ අපිට ඇතිවන ඉඳහිට ඇතිවන එපා වීම රූපණ ගති නැති කරගන්නේ කියලා ස්වාමීන් වහන්සේ තවත් ඉතාමත් සිතට කාවදින ආකාරයෙන් අපට කියා දුන්නා. ඉන්පසු අවසානයේදී රාග දේශ කියන කුණු කන්ද කොහොමද අපේ ශරීරයෙන් ඉවත් කරලා අපි ආර්ය පුද්ගලයාට පත් වෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව ඉදිරිපත් කරා ස්වාමීන් වහන්සේ. මීළඟට අපිට තිබෙන්නේ ලිඛිත කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීමයි. ඒ සඳහා මම පත්මා මහත්මියට ආරාධනා කර සිටිනවා මේ වාර්තා ඉදිරිපත් කිරීමෙන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. දැනට අපිට ලිඛිතව එක ප්‍රශ්නයක් පමණක් ලැබී තිබෙනවා. ඒ කියවීමට අවසරයි. ගරුතර ස්වාමීන් වහන්ස, උදෑසන අවදි වී බුදුන් වැඳ භාවනාවේ යෙදෙමි. උදෑසන සිත නිවුණ නොඉසිරුන මනසින් පරයංක භාවනාවේ වරහන් ඇතුළේ ආනාපාන සතිය වඩමින් යෙදීම පහසුය. පැයකට පමණ පසු පරයංකයෙන් නැගිට සක්මන් භාවනාව කරමි. දෙපා වෙත අවධානයේ තබා පසුව ඇවිදින බව දැනගෙන සතියෙන් ඇවිදිමි. සිතිවිලි හඳුනාගෙන අනුග්‍රහ නොකොට අත්හරිමි. පර්යංකයේ පළමුව වැඩීමට වඩා සක්මණින් පසු පර්යංකයේ වාඩි වී භාවනා කිරීම වඩා හොඳ බව ඔබ වහන්සේලාගේ කමඨාන් පිරිසිදු කිරීමේදී අසා ඇත්තෙමි. මේ පිළිබඳව අවවාදයක් පතමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තාව.
හොඳයි. එතකොට යම් කිසි විදිහක මේක ඉදිරියට කරගෙන ගියපු ආකාරයක් ස්වරූපයක් තමයි අපිට දක්නට තියෙන්නේ. ඉතින් ওই විදිහට අඳුනගත්ත කෙනෙක්ට, ওই විදිහට පුරුදු කරගත්ත කෙනෙක්ට අපිට ඉතින් පොඩි පරීක්ෂණයකට දෙකකට යොමු කරලා බලන්න පුළුවන්. ඉතින් ආධුනිකයෙක්ට නෙමෙයි මේ කතා කරන්නේ, ওই තරමකට යම් කිසි විදිහක හුරු කරගත්ත කෙනෙක්ට. ඉතින් ඒ විදිහ හුරු කිරීමක් සඳහා වැඩි කාලයක් යන්නෙත් නැහැ. සමහර විට නිකන් දවස් දෙක තුනක් මේක පුරුදු කරොත්, සමහර කෙනෙක් ඔය මෙහෙ නවතින්න එන කෙනෙක් වුණත් අපිට දක්නට පුළුවන් නිවැරදිව ඒ දිසාවට යොමු කරොත් දවස් දෙක තුනක් ඇතුළත තුනත් ඔන්න ඒ වගේ ප්‍රකාශයක් කරන්න පුළුවන් පමණට ওই විදිහේ ශක්තියක් දිනු කරගන්න එනවා. ඉතින් එතන එක වාක්‍යයක් සඳහන් වුණා. මොකද්ද? අන්න නොයෙකුත් හිතිරි වලට හිත යනවා. මම අනුග්‍රහ නොකර නැවතත් මුලට අරගෙන එනවා කියලා. ඉතින් මම කැමති අද ධර්ම දේශනාවෙත් ওই කතාව කියාගෙන ගියපු හින්දා අන්න එතන අලලා ඒක ගැන පොඩි උපදෙසක් ලබා දෙන්න. මොකද්ද? අන්න යම් කිසි හිතවිල්ලකට අපේ හිත යනවා. ඒකට අනුග්‍රහ නොකර අපි නැවතත් මූල කර්මස්ථානයට යොමු වෙනවා කියන කතාවක් තියුණා. ඉතින් දැන් ඔන්න ඔය කියන අවස්ථාව අන්න අර නොයිවසන අවස්ථාවක් ගැන තමයි ඔය කියන්නේ. අර ගොඩක් රළවේග අපි ඉවසනවා. නමුත් ඉඳලා හිටලා එනවා රළවේගයක් අපි ඉවසන්නේ නැති. නැතෙන්ට වෙනකන් තේරෙනවනේ. එතෙන්ට වෙනකන් ඔය වார்த்தාවේ ඇවිල්ලා තියෙනවා. ඒක නොයිවසන ස්වභාවය ඔය කියන කතාවෙනුත් තේරෙනවා. අනුග්‍රහ නොකර ආපහු ගියා කියලා සඳහන් කරන්නේ. ඉතින් දැන් මේ විදිහට අවස්ථාවක් ලැබුණු කෙනෙක් පොඩි පරීක්ෂණයක් කරලා බලන්න පුළුවන්. මෙන්න මේ එන කෙනාට පොඩ්ඩක් රංගනයක් ඉදිරිපත් කරන දුන්නොත්, ඒ එන කෙනාට තමුන්ගේ පණිවිඩේ කියලා ඉවර කරන දුන්නොත් මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන්. අනේ එහෙම බැලුවොත් තේරෙන අමුතුම දැනීම් සම්භාරයකට දොරක් හැරියා වෙනවා. අමුතුම තොරතුරු කන්දක් අපිට ගලාගෙන එනවා. මොනවද? අන්න අතීත ජීවිතේ මතකේවත් නැති සිදුවීම් සමහර විටක අපි හිත ඇතුලෙන් අල්ලගෙන තියෙනවා. කුඩා අවදී යම් කිසි කෙනෙක් ඉඳලා ඒ කුඩා අවදී මේ තැනැත්තා තමුන්ගෙන් වියෝ වෙලා ගියා නම්, තමුන්ගෙන් දුරස් වෙලා ගියා නම්, අන්න ඒ තැනැත්තා පිළිබඳ මතකෙකුත් මේ හිතේ ගැබ්බෙලා හිර වෙලා තියුණා කියලා දකින්න පුළුවන්. ඉතින් ඔන්න ඒ විදිහට අවස්ථාවක් දීලා බලන්න පුළුවන්. ඉතින් ඔය කියන කතාව එච්චර ලේසි නෑ. ඔක කරන්න ගියව ගමන් ඉතින් සැක සංකා තමයි ඇති වෙන්නේ. සැක සංකා මොකද්ද? මගේ සිහිය කැඩුනාද, මේක භාවනාවක්ද, මේ මොකද වෙන්නේ කියලා ඔන්න නොයෙකුත් ප්‍රශ්න හදාගෙන අලුතෙන් ගැටලු මතු කරගෙන ඉතින් කරගන්න යනවා. පටලෝ ගන්න යනවා. පටලිලා අර කොහොල්ල බබා වගේ වෙනවා. නමුත් ටිකෙන් ටික අවස්ථාවක් දීලා බලන්න. ටිකෙන් ටික ඒ සඳහා විවර කිරීමක් කරලා බලන්න. ටිකෙන් ටික මේක පොඩ්ඩක් ඉවසන ස්වභාවයක් තියනවාද කියලා බලන්න. එහෙම බැලුවොත් තේරෙනවා අර අනුග්‍රහ නොකර දුරින් යනවාට වැඩිය එයාට පොඩ්ඩක් අනුග්‍රහ කරන්න දුන්නොත් එයත් වැඩි වෙලා තියෙන්නේ නැහැ. එයාගේ යම් කිසි පරීක්ෂණයක් ප්‍රකාශයක් කරලා එයා නික්මිලා යනවා. ඒ නික්මිලා කියලා ගියා කියලා ඉවර වෙන්නෙත් නෑ වැඩි. ඊළඟට තව එක්කෙනෙක් එනවා. තව එක්කෙනෙක් එනවා. අන්න ඒ විදිහට නැවත 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 තමුන්ගේ අර ඇතුළත තියෙන කුණු කන්දල් ඉදිරිපත් වෙලා එනවා. ඉතින් ඒ විදිහේ කුණු කන්දලකට මුහුණ දෙන්න ලේසි පහසු ශක්තියක්, ලේසි පහසු සද්ධාාවක්, ලේසි පහසු වීරයක් තිවිල් හරියන්නේ නැහැ. ඉතින් එවැනිවේ වීරයක් වර්ධනය කරගන්න නැතුව අපිට මේ වැඩේ කොරලා ඉවර කරන්නත් බෑ. ඉතින් ඒක නිසා බලන්න අන්න මේ මගේ හිතේ මේ පිළිබඳ විශ්වාසයක් තියනවාද? මෙච්චර දවසක් මේ සිහිය වැඩුවා කියන ශක්තිය මගේ හිත තුළ තියනවාද? මේ මැස්සන්ට කැස්සන්ට මේ සිහිය කඩන්න බෑ කියලා යම්කිසි විශ්වාසයක් මගේ තුළ තියනවාද? අන්න එහෙම විශ්වාසයක් තියනවා නම්, එහෙම සද්ධාාවක් තියනවා නම් අන්න ඒ එන එන එක්කෙනාට පොඩි අවස්ථාවක් දීලා බලන්න පුළුවනි මෙයා මේ කියන්න හදන පණිවිඩේ මොකද්ද? මොනවද මගේ මේ හිත ඇතුලේ හිර වෙලා බාධා වෙලා තියෙන දේවල්? මොනවද මේ තුවාලේ තියෙන ගැළපිලා නොයන නැත්නම් ඉදිරිපත් නොවන කුණු කන්දල් ටික මොනවද කියලා දකින්න පුළුවන්. අන්න එහෙම දැක්කොත් ටිකෙන් ටික ටිකෙන් ටික අන්න අර එක්ක ලය විරේකයක් විදිහට නැත්නම් පස්ස පැත්තෙන් ওই දෙකෙන් එකකින් මෙන්න මේ කුණු කන්දල් ටිකෙන් ටික පිට වෙලා යනවා. මේ ඇතුලේ තියෙන කුණු කන්දල් පිට වෙලා යනවා. පිට වෙලා යන්න යන්න සැනසීමක් ලැබෙනවා. අර බඩේ අමාරුවක් තියලා බඩ ගියාට පස්සේ එන සැනසීම තියෙන්නේ. අන්න ඒ වගේ සැනසීමක් ටිකෙන් ටික අත්දකින්න පුළුවන්. පොල් මුඩු ගැහීමෙන් නෙමෙයි, වැලැක්වීමෙන් නෙමෙයි, ඒ වෙනුවට ටිකෙන් ටික පිට වෙලා යන දීමෙන්. පිට වෙලා යන දීමෙන්. ඉතින් ඒකට අපි තව තව විදිවලට වෙන වෙන විදිවලට අනුග්‍රහ කරනවා. මොකද්ද? ඕනම දෙයක් ඉදිරිපත් වෙන දෙයක් එතන එතන ලෙහලා දාලා යන තමයි උත්සාහය දරන්නේ. දැන් අපි හිතමු අපිට යම් කිසි ගෙදරකට ගියහම යම් කිසි ඒගොල්ලෝ අනුග්‍රහයක් විදියට අපිට අපි හිතමු තේ එකක් දෙනවා කියලා. ඉතින් තේ එක බීලා ওই තේ එකේ ඉතුරු ටික ගෙදර අරන් යන්න හරි කෝප්පෙ ගෙදර අරන් යන්න හරි හිතුවොත් ඒක ටිකක් අවුල් සහගත වැඩක්. ඉතින් විටේක කෙනෙක්ගේ වචනයක් නිසා අපේ හිතේ තරහක් ඇති වෙනවා. අපි මොකද කරන්නේ? මේක පොඩි බැඳගෙන අරන් ගිලා දෙන්නම් උඹට වැඩේ කියලා. ඔන්න ඉතින් පස්සේ සැලසුම් ගහනවා. එහෙම නැත්නම් යම් කිසි විදිහක වෙන ඔෆිස් එකේ හරි ඒ වැඩ කරන තැනක හරි ගැටලුවක් මතුවුණොත් අන්න ඒකට සැලසුම් ගහනවා. ඒ වෙන්නේ මට අර මිනිස්සයාට අර තැනත්තට මේක එහෙම්ම දිගහැරලා දාලා ගියොත්, මේක එහෙම්ම දේශ සහගත විදිහට නැතුව තමන්ගේ අදහස පළ කරලා ගියොත් මම මේ කරපු වැඩේට කැමති නැහැ, මම මේ වෙච්ච සිදුවීමට කැමති නැහැ කියලා සඳහන් කරොත් යම් කිසි එතන එතන ලිහින ආකාරයක්, එතන එතන අතහැරලා යන ආකාරයක් ටිකෙන් ටික ලං කරගන්න පුළුවන්. ඉතින් ඒක පාට නෙමෙයි කල් යනකොට එහෙම ටිකෙන් ටික ලං කරගන්න පුළුවන්. අර පොදි බැඳ ගන්න ස්වරූපේ ටිකෙන් ටික අඩු වෙනවා කියලා අත් දකින්න පුළුවන්. මේ නොයෙකුත් දේවල් අපි මේ විදිහට කරන්න ඕනේ, හරියටම කරන්න ඕනේ, පර්ෆෙක්ෂන් ලං කරගන්න ඕනේ කියලා හිතාගෙන ඉඳපු කට්ටිය ටිකෙන් ටික ගැළපෙන විදිහට ශක්ති ප්‍රමාණයෙන් වැඩක් කරලා ඒකෙන් සෑහීමකටපත් වෙන්න, ඒ ලැබුණු ප්‍රතිඵලෙන් සෑහීමකටපත් වෙන්න ශක්තියක් අපිට දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඒක ක්‍රමානුකූල අර මූහුද ටිකෙන් ටික ගැඹුරු වෙනවා වගේ කරලා බලන්න ඕනේ පරීක්ෂණයක් තමයි. ක්‍රමානුකූලව ගැඹුරට යනවා වගේ කරලා බලන්න ඕනේ පරීක්ෂණයක් තමයි. ඉතින් ඒ සඳහා අනුග්‍රහ කරන්න ඔය එන පණිවිඩකාරයෝ මොනවද කියන්නේ කියලත් පොඩ්ඩක් බලන්න. ඒ කියලා එයා කොච්චර වෙලාවකින් නික්මිලා යනවද කියලා බලන්න. ඊළඟට එන පණිවිඩකාරයාගේ පණිවිඩය මොකද්ද කියලා බලන්න. අන්න ඒ විදිහට තමන්ගේ ඇතුළත තියෙන ඔය දේවල් ටිකෙන් ටික එළියට දැමීමක්, ඊළඟට කෙනෙක් ඉදිරියේ ප්‍රකාශ නොකර යනවා වෙනුවට අන්නේ දැනටට ප්‍රකාශ කළා ජන ස්වරූපයක් අපිට ටිකෙන් ටික ලං කරගන්න පුළුවන්. ඒ බැඳගත් පොදිය එතන එතන ලෙහලා යන්න පුළුවන්ද කියන උත්සාහයක් ශක්තියක් තමයි අපි වර්ධනය කරගන්න හදන්නේ. ඉතින් එහෙම ශක්තියක් වර්ධනය කරගන්න කියලා අපි උපදේශක් දෙමු.
බොහොම පින් ස්වාමීන් වහන්ස, දැන් අපි වෙන ලිඛිත ප්‍රශ්න මොන නැති නිසා මේ සම්බන්ධ වී සිටින අයට පුළුවන් මේ සූම් මාර්ගයෙන් අත ඔසවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. බන්දුල සොයිසා මහතාට මම ආරාධනා කරනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවතරයි ස්වාමින් වහන්ස, වහන්සේ අද ධර්ම දේශනාවටත් අදාළ හින්දා මට හිතෙනවා මේ ප්‍රශ්නේ අහන්න ඕනේ කියලා. මම ටික කාලයක් සතිය වඩන කෙනෙක්. මම පහුගිය දවස් දෙක විතර සක්මන තුළ මගේ හිතට එනවා මේ එන සිතුවිලි දිහා සමහරක් සිතුවිලි විශේෂයෙන් මට වැටහෙනවා ඒවා මන් නීවරණය ඔස්සේ බැලීමට ටිකක් උත්සාහ කරා. ඒ කියන්නේ ඒක කාමච්ඡන්දයක් ව්‍යාපාදයක් කියලා දැනෙන විදිහට. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මොකක් හරි දෙයක් ඒක කාමච්ඡන්දයට අදාළ කියලා ඒක ලේබල් එකක් දානවා කාමච්ඡන්ද කියලා. සමහරක් වෙලාවට ටිකක් සක්මන කරගෙන යනකොට තරහ වගේ දෙයක් එනවා, ඒකත් ව්‍යාපාදයක් කියලා. හැබැයි එකම වැටෙනවා ඒක මේ අවසන් වෙලත් යනවා. මමට ඒකම අදහසකුත් අවසන් වෙනවා. දැන් ව්‍යාපාදයේ තිනකොට අනිත් ඒවත් නැහෙනේ කියලා. එතකොට පොඩි හිතේ නිකන් ටිකක් කැමැති ස්වභාවයකුත් ආවා වෙනදා ටිකක් සිතුල් වෙනවට අකමැත්තක් වගේ තිනවා හින්දා. ඉතින් මං ඒ සක්මන බොහොම පහසුවෙන් කරගෙන ගියා. ඉතින් මං වංශිකින් අහන්න කැමති ඒ විදියට කාමච්ඡන්දයක් ව්‍යාපාදයක් කියලා නම් කිරීම සුදුසුද කියලා. තෙරුවන් සර්.
හොඳයි, එතකොට දැන් අර කියපු කතාවට සම්බන්ධයි ධර්ම දේශනාවට සම්බන්ධයි මෙනේ ඔය කියන කතාව. ඉතින් හොඳයි, මොකද්ද අන්න අපි පොඩ්ඩක් ඉඩ දීලා බලනවා කොහොමද මෙයාගේ වැඩ කටයුතු මොකද්ද මේ ඉදිරිපත් වෙලා එන්නේ කියලා පොඩි හඳුන ගැනීමක් කරන්න. ඉතින් ওই ලේබලයක් දාන එක කරන්නත් පුළුවන්. ඒක අපි බැහැර කරන්නේ නැහැ. ඒක එතන ඒ තියනවනේ එහෙම ප්‍රතිපදාවක්. ලේබල් කරලා බලන්න පුළුවන් මේක මොකක් මත පදනම් වෙලාද, මේක මොකක් මත පදනම් වෙලාද කියලා. ඒ වගේම එතනින් එහාට ගියාම සිහිය පිහිටව ගත්තත් මම දැන් රාගෙක ඉන්නවා, මම දැන් ද්වේෂසහගත සිතුවිල්ලක ඉන්නවා කියලා සිහිය පිහිටව ගත්තත් ඔය වැඩේම වෙනවා. වැඩේම වෙනවා. අර ලේබල් කිරීමේ අමුතු වෙහසක් නැති වුණාට ඒ වැඩේ වෙනවා. අනේ මේ විදිහට ටිකෙන් ටික ඉතින් අපි හුරු කරගන්නවා, විවිධ ක්‍රම අත්හදා බලනවා. ඉතින් ලේබල් කරලා බලන්න පුළුවන්. ඉතින් ගොඩක් කලාවට අර පටන් ගන්න කාලේ කෙනෙක් තමයි ලේබල් කරන්න යන්නේ. ටික කාලයක් ගියාට පස්සේ ලේබල් කිරීමත් වෙහසක් ස්වරූපයක් තමයි ගොඩ දෙනෙක්ට අත්දකින්න ලැබෙන්නේ. ඒක තමුන්ගේ හිත විසින්ම කියයි. තමුන්ට පහසු කර ක්‍රමේ මොකද්ද? අන්න ඒක ටිකෙන් ටික හුරු කරගන්න. ලේබල් කිරීම පහසු නම් ඒක කරාට ගැටලුවක් නැහැ. නොකිරීම පහසු නම් සිහියෙන් දැන ගැනීම පමණක් පහසු නම් ඒක කරත් ගැටලුවක් නැහැ. ඉතින් ඔය එදිනදා ජීවිතේ හැම වැඩ කටයුතු කරනකොට සමහරුන්ට ඉතින් අර ලේබලයක් එක්ක යන එක පහසුවක් කියලා හිතෙනවා. ඒක යම්කිසි අනුග්‍රහයක් තියෙනවා. නමුත් සිහියෙන් දැනගත්තොත් ඒ කෘත්‍ය වෙලා ඉවරයි. ඒ කෘත්‍ය වෙලා ඉවරයි. ඒකින්දා ඒ ටිකෙන් ටික හුරු කරගන්න බලන්න කොයි විදිහද පහසු කියන එක තමුන්ටම තෝරගන්න පුළුවන්. තමුන්ගේ හිත විසින්ම දවසක කියලා දෙයි කොයි පැත්තටද අපි යන්නේ කියන එක, කොයි පැත්තද වඩාත් සුදුසු කියන එක. ඉතින් ඒ සඳහා අනුග්‍රහ කරන්න. අර කිව්වා වගේම ඉතින් රාගේ තියෙනකොට අනිත් ටික ඔක්කොටම නිවන්. ඊට පස්සේ හුස්ම බලනකොට ඉතුරු ටික ඔක්කොටම නිවන්. ඉතින් ඔන්න ඔය කතාව තමයි අර මුහුදේ රළවේග වැඩි හරියක් අපි ඉවසලා ඉවරයි දැනටම. වැඩි හරියක් ඉවසලා ඉවරයි. මේ ඉඳලා හිටලා තමයි පොඩ්ඩක් ඉතින් ඉවසන්න බැරි එකක් එන්නේ. ඉතින් ඒක අල්ලගෙන මුළු මුහුදම නොඉවසන ස්වරූපයකට තමයි අපි අපේ හිත අපේ ස්වරූපය අපි ගොඩනගා ගන්න හදන්නේ. නමුත් තේරුම් ගත යුතු තමයි දැනටම වැඩි හරියකට නිවන්. ඒ ටික දැනටම ලැබිලා ඉවරයි. ඉතින් එකක් ආවා කියන්නේ වෙන ලෙඩ වෙන එකක් නැහැනේ. වෙන ගැටලුවක් නැහැනේ. රාගේ තියෙන වෙලාවට ද්වේෂේ නැහැ. ඊට පස්සේ කකුලේ එක දනිස්සක වේදනාවක් තියෙන වෙලාවට අනිත් මුළු ශරීරෙම නිවන්නේ. අනිත් මුළු ශරීරෙම වෙන කිසිම ගැටලුවක් නැහැනේ. මාදුරුවෙක් කැවිලා කන වෙලාවට මාදුරුව කන එක විතරනේ තියෙන්නේ, වෙන ප්‍රශ්නකුත් නැහැනේ. අන්න ඒ විදිහට හිතන්න බැලුවොත් තේරෙනවා මේ ඉඳලා හිටලා තමයි මේ විදිහේ කටකොහලක් එන්නේ. අපි ඒක අල්ලගෙන කතන්දර ගෙතුවේ නැත්තම්, ඒක අල්ලගෙන විලාප තිබ්බේ නැත්තම් අන්න එහෙම ගැටලුවක් නැහැ. ඔය එන එක ටිකක් වෙලාවකින් නික්මිලා යනවා. එයාට වැඩි අවස්ථාවක් දෙන්න ඕනේ. හැබැයි අවස්ථාවක් දුන්නාම එයා නික්මිලා යනවා ගිහිල්ලා වෙන කෙනෙක් ඉදිරිපත් වෙලා යනවා. ඉතින් ඔය ප්‍රතිපදාව තමයි ඔය දිගට දිගට කරන්න තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපේ අර විශ්වාසය දිනු කරගන්න. ඔච්චර මේ විදිහට සිහිය පුරුදු කරලා තියෙද්දී ඇයි අපි මේවට බය වෙන්නේ? ඇයි මේ වයෙන් අපි පලා යන්න උත්සාහ කරන්නේ? ඇයි මේවට අපිට මුහුණ දෙන්න බැරි කියලා බලන්න. ඊට පස්සේ එදිනදා ජීවිතේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනේ ඒවටම ගිහිල්ලා මුහුණ දෙන්න. ක්‍රමානුකූලව ටිකෙන් ටික ඒවයින් පලා යනවා වෙනුවට. ඒවයි මගඇරලා යන වෙනුවට මුහුණ දීමෙන් මේවා ටිකෙන් ටික විසඳ ගන්න පුළුවන්ද? තමුන් ඉදිරිපත්වීමෙන් ටිකෙන් ටික විසඳ ගන්න පුළුවන්ද? යම් කිසි විදිහක මේ ප්‍රශ්න ගැටලු බාර ගැනීමෙන් අපිට ටිකෙන් ටික විසඳ ගන්න පුළුවන්ද කියලා බලමු. ඉතින් මේ දුක්ඛ ඉවත් කරනවා කියනවා. එහෙම නැත්නම් දුක්ඛ දුක්ඛ නිරෝධය කියනවා. මෙන්න මේක ගොඩ දෙනෙක් වැරදි විදිහට තමයි මං හිතන්නේ අරගන්නේ. හිතනවා මොකද්ද මේ දුක්ඛ නැති කරලා සම්පූර්ණයෙන් දුරස් කරලා නැත්තර නැති කරලා දානවා කියන අදහසක් තමයි එන්නේ. ඔහොම අදහසක් තමයි ගැළපිලා එන්නේ. ඉතින් මේ වගේ වැඩකට බැස්ස ගමන් කියනවා අම්මෝ ස්වාමීන් වහන්සේ මේ දුක නැති කරන්න ඇවිල්ලා මාර්කන මේ අමාරුකනේ මම වැටුනේ. මේ ගෙදරින් ඉඳියට වැඩි විලාපයක් දුකක් මතුවලා ආවනි කියලා. ඒකත් හරි. මේ වැඩකට වැසගත්ත ගමන් ඉතින් මොකද වෙන්නේ අර තියෙන ඔක්කොම ඇවිස්සලා එනකොට මේකට අර කලින් ඉන්දිය තැන හොඳයි කියලා හිතෙනවා. කබලෙන් ලිපට වැටුණා වගේ ස්වරූපයක් තමයි මතුවෙලා ඉන්නේ. ඒකත් හරි. නමුත් තේරුම් ගත යුතු තමයි ටිකෙන් ටික මෙන්න මේ දුකේ බාර ගැනීමක් තමයි කරන්නේ. දුකේ බාර ගැනීමක් තමයි කරන්නේ. ඒ බාර ගැනීමෙන් තමයි ඒක නැති වෙන්නේ. එහෙම නැතුව නැති වෙලා ගිහිල්ලා නිකන් උඩින් ගිහිල්ලා ඉගිලිලා යන නම් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම නිවනක් අපි දන්නේ නැහැ. ඒ වෙනුවට අන ටිකෙන් ටික මෙන්න මේ දුක බාර ගත්තොත්, තමුන්ගේ චරිත ස්වරූපේ බාර ගත්තොත්, මං මෙන්න මේ විදිහේ අඩුපාඩු සහිත පුද්ගලෙක්, මංගේ මෙන්න මේ වගේ අඩුපාඩු තියෙනවා, අන්න ඒ අඩුපාඩු වලට මට මනුෂ්‍යත්වයේ නාමෙන් තමුන්ට තමුන් සමාව දෙන්න පුළුවන්. අපි ගොඩක් වෙලාට මේ බාහිර ලෝකෙට සමාව දෙන්න බාහිර ලෝකෙ මිනිස්සුන්ව හදන්න යනවා. නමුත් තමුන්ට තමුන් සමාව දෙන්න පුළුවන්. තමුන් මේ අඩුපාඩු සහිත පුද්ගලයෙක් කියලා බාර ගන්න පුළුවන්. මගේ මේ අඩුපාඩු තියෙනවා. මම මේ දුර්වලකම් සහිත තැනැත්තෙක් කියලා බාරගත්තොත් අන්න ඒකම තමයි තමුන්ගේ සැහැල්ලුවට සැනසීමට හේතු වෙන්නේ. ඒ වෙනුවට අපි මොකද කරන්නේ? අන්න අඩුපාඩු දැකපු ගමන් කල්පනා කරනවා මේ මිනිස්සයා බලන්න මෙච්චර මේ පිරිසුදුවට ඉන්න හදනවා, මේ කුණු ගොඩේමයි ඌරෙක් ගෙනහලා නාවල කරලා අන්න ඇඳක් උඩ තිබ්බට මොකද මේක ගිහිල්ලා ආපහු අසුචියේ පයින්නවා කියලා අන්න ඒකට ද්වේෂයක් තමයි එන්නේ. ඉතින් ඒක වැඩියම එන්නේ මොකද්ද? මේ විදිහේ ප්‍රතිපදාවකට බහැපු කට්ටියට තමයි. නොදන්න මිනිහසට ඔක නෑ, ඔය කාලවිල පොඩ්ඩක් ජොලියේ ඉන්නවනේ උන්. උන්ට ඔය ප්‍රශ්න නෑ. හැබැයි මේකට බහැපු ගමන් මොකද වෙන්නේ? අර තියෙන ටික ඔක්කොම පේන්න ගත්තාම අන්න ඉතින් වටේ විටේ ඉන්නේ උනුත් මරාගෙන, තමුන්වත් මරාගෙන ඔහොම තමයි කෙලවර වෙන්න හදන්නේ. නමුත් තේරුම් ගත යුතු තමයි මෙන්න මේවට පොඩි අවස්ථාවක් දෙන්න. අපි හැමෝගෙම දුර්වලකම් තියෙනවා. ඒ දුර්වලකම් වලටත් පොඩි අවස්ථාවක් දෙන්න. මම මේ අඩුපාඩු සහිත පුද්ගලෙක්. මම පර්ෆෙක්ට් නෑ කියන ස්වභාවයට අවස්ථාවක් දෙන්න. දැන් ඉතින් හිතනවා සමහර විට මෙන්න මේ සිවුරක් පොරවගෙන ඉන්නේ ඉඳ, පැවිදි ස්වරූපෙන් ඉන්නේ ඉඳ, පැවිද්ද තුල නම් අඩුපාඩු නැතුව ඇති කියලා. පැවිද්ද නම් පර්ෆෙක්ට් කියලා. නමුත් ඔය භූමියේ ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. කවුරුත් නෑනේ සිවුරු පොරවගෙන තට්ටේ ගාගෙන ඉපදිච්ච කට්ටිය. තාට්ටේ දිනා සිවුරු පොරවගෙන ඉපදිලා නැහෙනි. ඉතින් ඒක නිසා මෙන්න මේ සිවුරෙන් වැහිලා තිබුණා කියලා ඒවැයි කට්ටියගෙත් අඩුපාඩු තියෙනවා. අනේ අඩුපාඩු බාරගෙන මම මේ විදිහේ දුර්ලභ සහිත පුද්ගලෙක්. මගේ මෙන්න මේ අඩුපාඩු තියෙනවා. මම ටික ටික නිවැරදි කරගන්නවා. ටික ටික නිවැරදි දිශාවට යන්න උත්සාහ කරනවා. දවසකින් දෙකකින් මාසෙකින් දෙකකින් නෙමෙයි, අවුරුදු කිහිපයක් ඇතුළත. අනර මොහොත ටිකෙන් ටික ගැඹුරු වෙනවා වගේ මමත් ටිකෙන් ටික ගැඹුරට යන්න පුළුවන්. ටිකෙන් ටික නිවැරදි දිහාවට යන්න පුළුවන්ද? අර මංගල සූත්‍රේ තියෙනවා වගේ පියවරෙන් පියවර යන්න පුළුවන්ද? ඒකෙන් අදහස් වෙන්නේ පළවෙනි පියවර අල්ලගෙන එතන පදලපදිංචි වෙනවා කියලා නෑ. ඒක අල්ලගෙන ඒකෙන් එහා එකට යන්න, බණක් පොඩ්ඩක් ඇවිල්ලා හම් වෙලා යන්න මහණේ. ඊට පස්සේ බණක් අහන්න, ධර්ම සාකච්ඡාවක් කරන්න, ඊට පස්සේ වැඩේට බහින්න, ටිකක් මේ සිහිය පුරුදු කරලා බලන්න. ඔන්න ඔය විදිහට කරන වැඩක් කරන වැඩ. ඉතින් කෙනෙක් හිතනවා නම් මුලින්ම සිහිය පුරුදු කරීමෙන් පටන් ගන්න පුළුවන් කියලා, ඒ වැඩේ තමයි හොඳම වැඩේ කියලා අපිට හිතෙනවා. ඉතින් එහෙම බණ වදයක් අහන්න ඉතින් සෑහෙන දුරක් එන්න ඕනේ. ඒක මන් දන්නේ කොහොම ගැළපිලා එනවද කියලා. නමුත් ඉස්සෙල්ලාම සිහිය කියන වචනේ ඇහුනොත් කෙනෙක්ට, ඒ විදිහේ පුරුද්දක් ලැබුවොත්, දැන් ඔය පොඩි දරුවෝ, ඉතින් ඒගොල්ලෝ මුකුත් දන්නේ නැහැ, ඒගොල්ලන්ට කිසි ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ අගේට තමුන්ට දැනෙච්ච දේ කියනවා, පුරුදු කරනවා. ඉතින් එහෙම පුරුදු කරනකොට ඒගොල්ලන්ට ප්‍රශ්න නැහැ, ගැටලු නැහැ. අනිත් කට්ටිය පටිච්ච සමුප්පාදි කියයි, ධ්‍යාන කියයි, අරවා කියයි, මේවා කියයි, පළවෙනි ධ්‍යානෙන් දෙවෙනි ධ්‍යානෙට යන්නේ කොහොමද දානවා, සබ්බ කාය පටි සංවේදී කියන්නේ මොකක්ද දානවා, ඕවා තමයි ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න. පොඩි දරුවෝ ওই ටික ඔක්කොම පාස් කරගෙන ගිහිල්ලා යගේට කියනවා, කතා කරනවා. ඉතින් ඔන්න ඔය විදිහ වෙනසක් අපි තුල වර්ධනය කරගන්න ඕනේ. ඉතින් ඒ වෙනිය උත්සාහයක් දරන්න කියලා
අවසරයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං සිදෙනවා උපදේශ වලට.
ශීල ලියනගේ මහත්මියට ආරාධනා කරනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්න. ස්වාමීන් වහන්ස මම භාවනා කරනකොට වාඩි වෙලා මම චන්ද්‍රරතන හාමුදුරුව මෙහෙට ආපු වෙලාවේ ටේප් කරපු පටියකින් ගයිඩඩ් මෙඩිටේෂන් එකකින් තමයි බණ ගක් කාලවට යනකොට භාවනා වාඩි වෙලා සිටින් කරන්නේ. ඒකෙදි ස්වාමීන් වහන්ස අර මේ එඩිට් කරපු නැති මමම ටේප් කරගත්ත එකකින් තමයි කරන්නේ. ඒකේ භාවනා කරගෙන යනකොට ස්වාමීන් වහන්ස අතරමැද්දේ මුලදි තමයි මේ තත්ත්වේ උනේ. දෙතුන් දෙනෙක් යෝගීන් නිකන් අතරමැද්දේ කැස්ස ඇවිල්ලා හයියෙන් කහිනවා ස්වාමීන් වහන්ස. මුලදි භාවනාව කරගෙන යනකොට මට ස්වාමීන් වහන්ස එකපාර්ට් ගැස්සිලා හොඳටම අර නිකන් එකපාර්ට් විදිහක් වගේ ගැස්සිලා මෙයා වෙනවා. දැන් එහෙම ස්වාමීන් වහන්ස දැන් දිගටම වගේ එහෙම කරගෙන යනකොට දැන් මං ඒක බලාපොරොත්තු වෙනවා වගේ දැන් මේ ටේප් එකේ මේක තියෙනවා කියලා දැනගත්තාම ස්වාමීන් වහන්ස අර එච්චර හිත කලබල වීමක් නැහැ. හැබැයි දැන් ස්වාමීන් වහන්ස මුලදි ටිකක් නිකන් හිත ඇතුලේ තරහක් වගේ එනවා වගේ දැනෙනවා. දැන් ස්වාමීන් වහන්ස මං අර ලෑස්ති වෙලා යනකොට මට ඒක එච්චරම දැනෙන්නේ. හැබැයි මට හිතෙනවා ඒක මට දැන් උපකාරයක් වෙනවා මම මගේ මෙඩිටේෂන් එක හොඳයිද නරකයිද කියලා දැනගන්න. අර මං හොඳටම ගැස්සෙනවා නම් මං හොඳටම හිත තැන්පත් වෙලා වගේ. දැන් ඒක එනකොට මට ගැස්සෙන්නේ නැත්තම් මට හිතෙනවා මං එච්චරම තාම හිත හරියට එක්තැන් වෙලා නැහැ කියලා. අන්න ඒ වගේ ස්වාමීන් වහන්සේ එන්නේ ඒකේ තියෙන ඒක ගැන තිබිච්ච අර තරහව අඩු වෙනවා වගේ ගතියකුයි, අනිත් එක ඒක මට ගයිඩන්ස් එකක් වගේ කියලා දැන් අද භාවනා කරනකොට ස්වාමීන් වහන්ස ඒක ආවට දැන් අර ඉස්සර වගේ ඒකට අර විරුද්ධතාවයක් ඇනෝයන්ස් එකක් එහෙම එකක් නැහැ. ඒක දැන් එනවා කියලා දන්නවා ස්වාමීන් වහන්ස. ඒ වගේ දැන් අපිට නිතර නිතර කරදර මොකක් හරි එකකට එනකොට ජීවිතේ අපි ඒක බලාපොරොත්තු වෙලා ගියොත් ස්වාමීන් වහන්ස එතකොට ඒකේ තියෙන කරදරකාරී ගතිය අඩු වෙනව නේද ස්වාමීන් වහන්ස? මම දන්නේ මං හිතන එක හරිද කියලා. එහෙම අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්, එතකොට ඔය කියන්නේ ඔය මේ ගයිඩඩ් මේ සිටින් රෙකෝඩින්ග් එකක් ගැන නේද ඔය කියන්නේ?
ඒ ස්වාමීන් වහන්ස, චන්ද්‍රරතන හාමුදුරුව ආපු වෙලාවේ මෙහි.
හරි. ඔව් හරි, පැහැදිලි, ප්‍රශ්නේ පැහැදිලි. ඉතින් දැන් මෙහෙමයි, දැන් ඔතන දැන් අර කියනා වගේ යම් කිසි කරදරයක් බාධාවක් අපි බලාපොරොත්තුෙන් ගියොත් බලාපොරොත්තු වුණොත් අන්න ඒක අපිට හේතු වෙනවා අන්න ඒකට පැහැදිලිව මුහුණ දෙන්න, ටිකක් සැලේම අඩුව මුහුණ දෙන්න ඒක හේතු වෙනවා. ඉතින් ඒකම හින්දාද කොහෙදෝ ඉතින් අපි ওই විතේක සඳහන් කරන මේ ධර්මයේ සඳහන් කරන මොකද්ද මේ දුක් කරදරේ කියන ඒවා අපි දැන් කලින් අවස්ථාවෙත් කියන උත්සාහ කරා. මොකද්ද මේ දුරු කළා නෙමෙයි මේ ගමන යන්නේ, ඒ වෙනුවට ඒ ටික ඒක පිළිබඳ යම්කිසි බාර ගැනීමකට අපේ හිත වෙනස් වෙන්න ඕනේ. දුරු කිරීම වෙනුවට ඒවා මෑත් කිරීම වෙනුවට ඒවා බාර ගන්න ස්වරූපෙකින් අපේ හිත වෙනස් වෙන්න ඕනේ. ඉතින් ওই කතාවම අපි අර ගිය සතියේ කිව්වා. මොකද්ද අර සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භවෝ විනා භවති. මට ප්‍රිය මනාප කියලා යම්කිසි දෙයක් තියෙනවා නම් එන්නේ හැමදේම වෙනස් වීමකට විනාශ වීමකට ලක් වෙනවා කියලා නිතර හිතන්න කල්පනා කරන්න කියලාත් කියනවා. ඒ මොකද අර නිකන් ඒ හිතට අදහසක් දෙන්න උත්සාහ කරන මේ අල්ලගෙන ඉඳියට මොකද මේක කොයිලා හරි ගහලා යයිද කියලා කියන්න බෑ. ගහලා ගියපු දවසන මට අල්ල ගැනීමේ ප්‍රමාණයටම වෙනසක් එනවා, වෙහසක් එනවා. ඉතින් ওই විදිහේ ප්‍රතිපදාවක තමයි අපි එදිලා ඉන්නේ. ඉතින් පොඩ්ඩක් අර පොඩි නිතර නිතර වෙනස්කම් ටිකක් කරලා බලන්න ඕනේ. නිතර නිතර වෙනස්කම් ටිකක් කරලා බලන්න ඕනේ. පරිසරයේ පොඩ්ඩක් වෙනස් කරලා බලන්න, ඊළඟට කරන ක්‍රමයේ පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. එතකොට මේ හිතේ හරි ස්වභාවය අඳුර ගන්න පුළුවන්. අර තවුන්ට බොහොම කැමති පරිසරයක්, තවුන්ට බොහොම ප්‍රියශීලී පරිසරයක්, තවුන්ට බොහොම හඳුනන ඔය ගෙදර වගේ පරිසරයක ඉන්නකොට අපේ හිත එක ස්වභාවයක්. නමුත් අපි අප්‍රසන්න අකමැති තැනකට ගියොත් අපේ හිත ඇවිසිලා එනවා. හරි ස්වරූප ඉස්මතු වෙනවා. ඉතින් අපි හිතනවා ගෙදර ඉන්නකොට නම් මම වැඩේ හරි තමයි, ඔක්කොම හරි තමයි කියලා අපිට හිතෙනවා. නමුත් අන්න පොඩ්ඩක් එළියට බැස්සාම, පොඩ්ඩක් කලබලකාරී පරිසරයකට දැස්සහම අන තේරෙනවා මේකේ මේ තාම බඩු තියෙනවා හොඳ ගානට. තාම තියෙනවා මේ හිතේ ඇවිච්චිච්ච ස්වභාවය. අර අපි අර පරිසරෙන් වහලා දාලා. අර තියෙන අර කම්ෆර්ට් එකෙන් අපි වහලා දාලා. ඉතින් ඒ වෙනුවට ටිකෙන් ටික පරීක්ෂා කරොත් හරි. සමහර විට කෙනෙක් ඉන්නවා අන්න පිට තැනක ගිහිල්ලා ආහාරයක් උනත් ගන්න කැමති නැති. ගන්න කැමති නැහැ සමහර විට. අන්න ඉතින් ඒ වගේ ආහාරයක් ගන්න උනොත් අන්න මොකද වෙන්නේ? මේ තැන අතර බොහොම එපා කරපු ස්වරූපයක් මතුවලා එනවා. ඊළඟට අන්න කෙනෙක් ඉන්නවා වොෂ්රූම් එකක් උනත් වෙන තැනක ගිහිල්ලා පාවිච්චි කරන්න කැමති නැහැ. ඒ විදිහේ දෙයක් ලං කරගන්න කැමති නැහැ. අනේ ඉතින් තියෙන ඒ පුරු පුරුදු තැනම හොයාගෙන එනවා. ඔන්න ඒ වගේ හරි පටලවන සහගත ස්වභාව අපි ඇතුළේ තියෙනවා. අනේ ඒවා ගැන ටිකක් අවධානයෙන් ඉදියොත් ඒව පොඩ්ඩක් වෙනස් කරලා බැලුවොත් කඩලා බිඳලා දාලා බැලුවොත් අර සැලසුම් පොඩ්ඩක් වෙනස් කරලා බැලුවොත් දැන් ඉරිදාට බණ අහනවා නැත්තම් බණ කියනවා කියලා අපි හිතාගෙන ඉන්න එක බැරි වෙලාවත් අපි හිතමුකෝ මොකක් හරි කනෙක්ෂන් එක අවුලක් ගිහිල්ලා හරි මොකක් හරි වෙලා හරි අන්න බණ කියා ගන්න බැරි වුණොත් බණ අහ ගන්න බැරි වුණොත් කොහොමද අපේ තේ වෙන වෙනස කොහොමද අපි ඒකට දක්වන ප්‍රතිචාරය කියලා අන්න පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඊළඟට දැන් ওই ටේප් එක ගැන කියනවා. ටේප් එක ගැන කියනකොට දැන් ඉතින් ওই ටේප් එක අහලා අහලාම දන්නවනේ දැන් මෙන්න මෙතෙන්දි මේක තියෙනවා. මෙතෙන්දි මේක තියෙනවා. ඒකත් අපිට හුරු පුරුදුයි. ඒකත් අපිට හුරු පුරුදුයි. එතකොට අපි දැන් අපේ හිතේම පොඩ්ඩක් සංගවන ස්වභාවයක් මායාවක් තියෙන මොකද්ද? අන්න ඒ හුරු පුරුදු ගතිය හින්දාම දැන් කියනවා අන්න ඉස්තර තරම් මම මේ කැස්සට සැලෙන්නේ නැහැ. නමුත් අන්න කැස්ස එන තැන දැනගෙන තමයි මේ කියන්නේ. කැස්ස එන තැන අපි දන්නවා මෙතෙන්දි කැස්සක් තියෙනවා. මෙතෙන්දි තව ඊට වැඩිය ලොකු කැස්සක් තියෙනවා කියලා ඔය ටේප් එක දන්නවා. මෙහෙම නෙවෙයි අලුත්ම කැස්ස ටේප් එකක් දාලා බැලුවොත් අපි ඊට අලුතෙන්ම කහින ටේප් එකක් දාලා අහලා බැලුවොත් අන්න එතකොට ඔය ප්‍රතිචාර වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා හැම වෙලේම තමුන්ගේ කරන පුහුණුව පොඩ්ඩක් පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. ඒ වෙනසට අනුව කොහොමද මේ කැළඹීම වෙන්නේ කියලා බලන්න. එක දවසක ගයිඩඩ් නැතුව තමුම්ම ගයිඩ් කරගෙන ඉඳියොත් මොකද වෙන්නේ කියලා බලන්න. ඊළඟට අපි හිතමු සුහුරු පුරුදු ආසනේ නැතුව වෙන ආසනයක ඉඳියොත් මොකද වෙන්නේ කියලා බලන්න. කකුල් දෙකෙන් හිටගෙන නැතුව ඔළුවෙන් හිටගෙන 100 පීටෙවොත් මොකද වෙන්නේ කියලා බලන්න. අනේ විදිහට පරීක්ෂා කරාම තේරෙනවා මෙන්න මේ වැහිලා තියුණාට මමම කිව්වට මේ හිතෙන් අපි මට ගෙන හැර දැක්වුවට මම මේකත් එක්ක ඉස්සර තරම් ගැටෙන්නේ නෑ කියලා. ඇත්තටම නොගැටෙන ස්වරූපිකුත් ඇති. නමුත් ඔතන තියෙන අර දන්න කතන්දර ටිකක් තියෙනවා. දන්න දේවල් ටිකක් තියෙනවා. හරිද? අර කාසාද බඳින්න පරක් වුණාම කට්ටිය ගිවිස ගන්න මොකද්ද? හරි. 35 වෙනකන් අපි දෙන්නම එක්තැන් ඉඳියොත් වෙන එකක් කරගත්තේ නැත්නම් අපි දෙන්න දවසක කාසාද බඳිමු කියලා ඔන්න ගිවිසුමක් ගහ ගන්නවා. ඉතින් පොඩි සේෆ් මොකක් හරි සේෆ්ටි එකක් හදා ගන්නවා. සේෆ්ටි කැච් එකක් දා ගන්නවා. දාගෙන ඉතින් ආපහු අර පරණ පුරුදු ඊට වටේ කැරි කැරි කී ඉන්නවා. ඉඳලා කියනවා අවුලන්නේ දැන් මෙහෙම විශ්වාසයක් තියෙනවානේ. අන්න ඔය වගේ අන්දන ස්වරූප අපේ තියෙනවා. ඔය වගේ අන්තට්ටු අපිට ගෙනහල්ලා පළඳවලා බොහොම ලස්සනට හරි හොඳ ලස්සන ෆොටෝග්‍රාෆ් එකකුත් අරගෙන ඒක Facebook දාන ගානට ඔන්න අන්තට්ටු අපිට ගෙනහල්ලා පළඳවනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒක මේ හිතේ මායාකාරී ස්වභාවයක්. ඉතින් ඒ ස්වභාවේ අත්දකින්න නම් කරන්න ඕන දේ තමයි නොයෙකුත් විදිහට උපක්‍රම කරලා පොඩ පොඩ වෙනස් කරලා නොයෙකුත් බාධා වලට එන්න දීලා වටපිටාවේ පිරිසට කහින්න දීලා බලන්න ඕනේ කොහොමද ඒගොල්ලන්ගේ කැස්සට මම දක්වන ප්‍රතිචාරය. ගෙදර කට්ටිය හොඳට කාර්යබහුල වෙලාවක හොඳට එහෙම දඟලන වෙලාවක පොඩ්ඩක් සිහිය පිහිටවගෙන වාඩි වෙලා ඉඳියොත් කොහොමද මේ පුරුෂයෝ පිටිපස්සේ මේ පුද්ගලයෝ පිටිපස්සේ මේ දරුවෝ පිටිපස්සේ මම එලවගෙන යන්නේ කියලා බලන්න පුළුවන්. තමුන්ගේ ගෙදර ඉන්න දරුවෝ ටික ඇරෙන්නේ එහා ගෙදර දරුවෙට එන දීලා බැලුවොත් මගේ දරුවෝ ප්‍රියයි අර දරුවාට කොහොමද මම අප්‍රිය අප්‍රසන්න ස්වභාවයක් දක්වන්නේ? ඒක මේ ගෙදර ඇවිල්ලා නටනකොට මගේ දරුවා නටනකොටයි අතර වෙනස කොහොමද කියලා අත්දකින්න පුළුවන්. ඉතින් වැඩි වැඩියෙන් ඒ දරුවාව මෙහෙට ගෙන්න ගන්න එක වටිනවා. වැඩි වැඩියෙන් වෙනස් කරලා බලන එක වටිනවා. ඉතින් ඒ විදිහට පොඩ්ඩක් කඩලා බිඳලා දාලා බලන්න. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් ආවත් අන්න ඒකත් අනුග්‍රහයක් විදිහට අපිට බාර ගන්න පුළුවන් එහෙම. ටිකෙන් ටික ඉතින්. ඉතින් මොනවා හරි ප්‍රශ්න හොයාගෙන යන්න දෙයක්වත් නැහැ නේ. ගෙදර දොරේ නොමිලේම ප්‍රශ්න එනවා. අන්න ඒ ආපු වෙලාවට බලන්න. බලාපොරොත්තු නොවෙච්ච දේවල් එනවා. ඒ ආපු වෙලාවට බලන්න. ඉතින් ඒ වගේ දේවල් වලට කොහොමද ප්‍රතිචාරේ කියලා දකින්න පුළුවන්. දැන් ඔහොම අපි වහගෙන ඉඳියොත් මොකද වෙන්නේ? අන්න දවසක කෙලවෙච්ච දවසක ඇත්තටම ඒ හරියම ප්‍රශ්නයක් මතුවෙලා ආපු දවසක අන්න තේරෙනවා මේක මම කොච්චර මුලාවකට පත් වෙලාද තියෙන්නේ. කොච්චර දේවල් වැහිලා තිවිලා තියෙනවද කියන එකක් දකින්න පුළුවන්. ඉතින් ඒ හින්දා දැන්ටම ටිකෙන් ටික පරීක්ෂා කරලා ටිකෙන් ටික උත්සාහවත් වෙලා ටිකෙන් ටික ඒ විදිහට වෙනස්කම් කරලා බලලා විවිධාකාරයෙන් ඉඳලා බලලා විවිධ අවස්ථාවල සිහිය පිටවල බලලා කරන්න ටිකෙන් ටික උත්සාහවත් වෙන්න. ඉතින් එහෙම කරලා බලමු. එතකොට හොයාගන්න පුළුවන් හරියටම දැන් මේ කියන කතාව හරිද නැද්ද කියලා.
එහෙමයි ස්වාමීන් වහන්ස. තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. දැන් භාවනා කරගෙන යනකොට හිතවිලි දැන් ස්වාමීන් වහන්ස මම දැන් මෙතන කියලානේ අපි හැමතිස්සෙම දැන් හරි ආනාපාන සති භාවනාව හරි කරගෙන යනකොට දැන් මම හුස්මට හිත තියාගෙන ඉන්නවා. එතකොට හිටි ගමන් සිතිවිල්ලක් ගිහිල්ලා අනාගතේ මොනවා හරි සැලසුම් හෙට කරන ඒවා හරි එහෙම යනවා. ස්වාමීන් වහන්ස දැන් ඒ හැම යනකොට හිත ගියා කියලා දන්නවා. ඒ හිත ගිහිල්ලා ඒ කරන දේ දන්නවා. ස්වාමීන් වහන්සේ දන්න හිත දැන් වෙන දෙයක් නේ. දැන් ඒ වෙන්නේ ඉස්සරහට වෙන කරන දෙයක්. හැබැයි ඒ කරන දේ අපි හිතන්නේ දැන්. එතකොට ස්වාමීන් වහන්සේ එතන මම දැන් හිතනවා කියන එක ගත්තට වැරදි නැද්ද? මට එතන පැටලෙනවා. දැන් අතීතයට ගියත් මම දැන් හිතන්නේ අතීත දෙයක්. මම දැන් ඒක හිතනවා. එතකොට ස්වාමීන් වහන්සේ එතන මම දැන් මෙතන කියන එක අතීතයේ දෙයක් ගැන දැන් හිතනවා. මම දැන් හිතනවා. එතකොට ස්වාමීන් වහන්සේ එහෙම ඒක හිතන එක කියන එක ඒ වෙලාවෙනි සිද්ධ වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මට මේ එතන ටිකක් පැටලෙනවා හැමතිස්සෙම. ඔය ආපහු හිතවිල්ලට ගන්න ආපහු හිතන ආන මේ මූල කර්මස්ථානෙට ගන්න එහෙම කියලා කිව්වට දැන් මම දැන් මෙතන කියන එක අර තැන් දෙකේම තියෙනව නේද ස්වාමීන් වහන්සේ? අනාගතෙත් බලනකොට මොනවා හරි දෙයක් ප්ලෑන් කරන එක දැනගන්නකොටත් අතීතයේ දෙයක් දැනගන්නකොට එතන මට හැමතිස්සෙම ඕක දම ජීව හමුදුරු ස්වාමීන් වහන්සේත් එක්කත් ඕකම එච්චර ඒක තේරෙන්නේ නැහැ. මන් දන්නේ මට ඒක කිව්වට ඒක ඔළුවට යන්නේ නැහැ. සමාවෙන්න සමිනස්.
ඔය ලොට් ප්‍රශ්න ඇහුවාම නිකන් මමත් නිකන් පොඩ්ඩක් මේ පැටලෙන ගතියක් තියෙනවා. කමක් නැහැ. එතකොට දැන් මේ මෙහෙමයි. දැන් අපි කියනවානේ මේක මේ වර්තමානයේ හිත තියන්න උත්සාහවත් වෙන්න කියලා කියනවා. ඊට පස්සේ අපි කියනවා අනාගතයට අතීතයට යනවා කියලා සඳහන් කරනවා. අර බද්දේක රත්ත කියලා එහෙම සූත්‍රයක් තියෙනවා. එතන සඳහන් කරනවා මෙන්න මේ අතීතේ අනාගත සැලසුම් ගහන්නෙත් නැහැ. ඒ වගේම අතීතයේ ඔස්සේ මුලාවටපත් වෙන්නෙත් නැහැ. මෙන්න මේ වර්තමානයේ නැවත නැවත හිත යොමු කරගෙන ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේ කතාව කියනකොට අපිට ප්‍රශ්නයක් මතුවෙනවානේ මේ ඇත්තටම අපි අතීතයට යනවාද කියලා. නමුත් ඇත්තටම මේ ක්‍රියාවලිය වෙන්නේ සිදු වෙන්නේ වර්තමාන මොහොතේ. නමුත් අපි ඒ ක්‍රියාවලිය ඔස්සේ මුලාවටපත් වීම හේතු කරගෙන ඒ මුලාවටපත් වීම නිසා හරියට අපි අතීතයට ගියා වගේ ස්වරූපයක් අපි තුල මතුවලා එනවා. අර මුලාව තුලින් ඒ වගේම අනාගතයට ගියා වගේ ස්වරූපයක් අපි තුල මතුවලා එනවා අර මුලාව තුලින්. ඉතින් මේ ධර්මයේ කවදාවත් කොතනවත් සඳහන් වෙන්නේ නැහැ ඔය ටයිම් ට්‍රැවලින් ගැන. එහෙම කතාවක් නැහැ. අතීත සිදුවීම් ගැන හැර දක්වනවා. අතීතේ මම මෙහෙම කෙනෙක් කියලා ඉඳියා. අතීතේ මම මේ විදිහට වැඩ කටයුතු කරා කියලා ගැන හැර දක්වනවා. නමුත් වර්තමාණයෙන් මිදිලා අනාගතයට අතීතයට යන ස්වරූපයක් මේ ධර්මයට අනුව සඳහන් වෙන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. එතකොට ඔය බාහිර ලෝකෙදී උනාට ටයිම් ට්‍රැවලින් කියලා එහෙම දෙයක් නැහැ. එතකොට මෙතන වෙන්නේ මොකක්ද? අන්න අර අතීතයට ගියා වගේ ස්වරූපයක් අපි තුල ගොඩනැගිලා එනවා. අනාගතයට ගියා වගේ ස්වරූපයක් අපි තුල කොට නැගලා එනවා. අර වර්තමානයේ ඉක්මවුවා වගේ ස්වරූපයක් අපි තුල කොට නැගලා එනවා. ඔන්න ඕකට දෙන හරිම හොඳ උදාහරණයක් තමයි ඔන්න නුග රුකක්, මහා විශාල නුග ගහක්. අන්න මුල තියෙනවා. මුලෙන් ගහක් හැදෙනවා. හැදුනට පස්සේ මොකද වෙන්නේ? අර අතුවල ඉඳලා අර අරලු පහළට බහිනවා. අර නුග මුල් පහළට බහිනවා. එතකොට මහා විශාලයට හැදිලා යනකොට මේ ගහ අන්න අර අතු වලින් බහින මුලුත් ටික කාලෙකින් පොළවට ඇවිල්ලා එන්නේ පොළවේ සාරය උරාගෙන ටිකෙන් ටික මේක මහත් වෙනවා. ඊට පස්සේ අර අත්ත දිග අත්ත එතනින් සපෝට් කරනවා. එතනට සහයෝගයක් ලබා දෙනවා. ඔහොම ඔහොම කල් ගල් ගෙල්ලා ගිහිල්ලා ගිහිල්ලා තවත් මේ නුග ගුරුක තව අවුරුදු සිය ගණනක් යනකොට මොකද වෙන්නේ? අන්න අර මුලින් උඩට ගියේ කෝකද? මුල ඇත්තටම කඳ කෝකද නැත්නම් ඉහලින් පහලට බැස්සේ කෝකද කියලා හොයාගන්න බැරි ගානට යනවා. පොළවේ ඉඳලා උඩට ගිය කොටස හොයන්නත් බෑ, උඩ ඉඳලා පහළට බැස්ස කොටස හොයන්නත් බෑ. එච්චරට අර මුල් ටික විශාල වෙලා අන්න කඳ වගේ ස්වරූපයකට පත් වෙලා එනවා. ඉතින් ඔන්න ඔය කතාව තමයි කියන්නේ. මොකද මේ වර්තමානයේ සිතුවිල්ලක් එනවා. ඒ සිතුවිල්ල මත පදනම් වෙලා අපි ඔන්න ඉතින් ලොකු අනාගත කතාවක්, ලොකු අතීත කතාවක් ගෙනහැර දක්වනවා. ඒ ගෙනහැර දැක්වීම තුළින් අපි අන්න අතීතයට ගියා වගේ ස්වරූපයක්, අනාගතයට ගියා වගේ ස්වරූපයක් ගලාගෙන එන්න පුළුවන්. අපිට අඳුන ගන්න බැරි ස්වරූපයක් එන්න පුළුවන්. ඉතින් ওই කතාව තමයි ওই ප්‍රපංචවල කියන කතාව, ප්‍රපංච කියලා කියන කතාව. ඉතින් නමුත් ඒක සිහිය පීටව ගන්නවා නම් නැවත නැවත අනිවාර්යෙන් මේ වර්තමානයේට යොමු වීමක්, වර්තමානයේට එළඹීමක් නේ තියෙන්නේ. එතකොට හිතවිල්ලක ඉන්නවා නම් හිතවිල්ලක ඉන්න බව දැනගන්න පුළුවන්. එතකොට ආයි කිටි කිටිය වර්තමානෙ වෙන්න මුකුත් ඕනේ නැහැ. අපි මූල කර්මස්ථානෙට ගේන්නත් පුළුවන්, ගේනාවේ නැතත් ගැටලුවක් නැහැ. ගේනා ගේ නොගෙනෙන එක තමයි හොඳම ප්‍රතිපදාව. ගේන්නේ නැතුව අර හිතවිල්ල ඉන්නකොට දැනගන්න මං හිතවිල්ලක ඉන්නවා කියලා. අනාගත සැලසුමක ඉන්නකොට දැනගන්න අනාගත සැලසුමක ඉන්නවා කියලා. මම අතීතයේ ඔස්සේ අර නැවත නැවත හිත හිත යනකොට දැනගන්නවා මම අතීතේ ඉන්නවා කියලා. අන්න ඒ විදිහට ඔය දැන ගැනීම තුලින් ওই ප්‍රශ්නේ ඉක්මවන්න පුළුවන්. එතකොට අතීතයට ගියත් අතීතේ ඉන්න බව දන්නවනම්, අනාගතයට ගියත් අනාගතේ ඉන්න බව දන්නවනම් ඒක ගැටලුවක් නැහැනේ. අන්න ඒ විදිහට වෙනසක් ඇති කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් අර බුදුරජාණන් වහන්සේටත් ඔයගේ අනාගත හිතුවිලි ඇවිල්ලා තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ කල්පනා කරන එක අවස්ථාව මේ රජවරු මේ මිනිස්සුන් හරියට පෙළනවා. මේගොල්ලන්ට හරියට පීඩා කරනවා. මෙන්න මේ පීඩාව නැතුව ධාර්මිකව මේ රාජ්‍ය කරන්න බැරිද, රටක් කරන්න බැරිද කියලා අදහසක් එනවා. ඒ ආපු ගමන් ඔන්න පිටිපස්සෙන් මේ බුදු වෙලා ඉවරයි ඈ. පිටිපස්සෙන් ඇවිල්ලා මාර්යා කියනවා, "හා හරි. මමත් සපෝට් එකක් දෙන්නම්. අපි දෙන්න එකතු වෙලා මේ විදිහේ දෙයක් කරමු. අපරාධනේ අර රජගෙදර අතහැරලා දාලා ආවේ මං කිව්වනේ එනකොටම" කියලා ඔන්න කියනවා. ඊට පස්සේ බලනවා, බලනකොට වඩි පිට බලනකොට අන්න මෙන්න ඉන්නවා යාළුවා ඉන්නවා. ඊට පස්සේ කියනවා, "මාර්ය උඹ මං අඳුනගත්තා. උඹ ඉන්න බව අඳුනගත්තා" කියලා සඳහන් කරනවා. මොකද මේ අන්න බුදුසිත පවා ගිහිලා අතීත අනාගත සැලසුමක් ඔස්සේ ඉතින් දැන ගැනීම තුලින් අන්න මාර්යව අඳුරගන්න පුළුවන්. දැන ගැනීම තුලින් මෙහෙම දෙයකට මම ගියා, මෙහෙම දෙයක් ඔස්සේ මම යනවා කියන දැන ගැනීම තුලින් අන්න සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ දෙයක් තමයි ලං කරගන්න උත්සාහ කරන්නේ. අනාගතයේ ඉන්නකොට අනාගතයේ ඔස්සේ සැලසුම් හදනකොට ඒක දැනගන්න, අතීතයේ ඔස්සේ සැලසුම් හදනකොට අතීතයේ ඉන්න බව දැනගන්න. අන්න ඒ දැන ගැනීම තුලින් අපි හැම වෙලේම වර්තමානයට එළඹීමක් සිද්ධ වෙනවා. ඉතින් ওই ප්‍රශ්නේ දැන් ඔය ටිකක් මුල හරි අහගෙන එනකොට මට හිතුනේ නිකන් අර දැන් මම අතීතෙ දිහා බලනවා, ඊට පස්සේ ඒක දිහා අතීතේ ඉන්න බව දැනගන්නවා, ඒ දැනගන්නේ කෙනා ඉන්න බව තව කෙනෙක් දැනගන්න, ඔහොම කතාවකුත් නිකන් කියාවෙගෙන ආවනේ. ඒ එච්චර දුරට යන්න එපා. ඒ වෙනුවට දැන ගැනීමක් කරන්න බලන නම් එච්චරයි. මම අද හිතවිල්ලක ඉන්නවා කියලා දැනගන්න. මම අතීතේ ප්‍රශ්නයක් හිත හිත ඉන්නවා කියලා දැනගන්න. මම අනාගතේ සැලසුම් කරනවා කියලා දැනගන්න. දැනගන්න එක්කෙනා වර්තමානයේ ඉන්නවද අනාගතේ ඉන්නවද කියන එක ඒ එච්චර දුර ඕනේ නැහැ. ඕක එතකොට නෙවෙයි එන්ඩින් ලූප් එකකට තමයි යන්නේ. ඉතින් කැරකිලා 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 ගිහිල්ලා අර අල තියෙන වැඩි සමහර වෙලාවට ඔය ප්‍රෝග්‍රෑමින් කරන කට්ටිය දන්නව නේව ඉන්ඩි ලූප් එක අන්තිමට ක්‍රෑෂ් වෙලා තමයි නතර වෙන්නේ. මොකද ඒ ලූප් එකෙන් එළියට පයින් නැහැ කවදාවත්. ඉතින් ඒ එච්චර දුර යන්නේ නැතුව බොහොම සැහැල්ලුවෙන් සරලව මෙන්න මේ අතීතේ ඉන්නවා නම් අතීතය ගැන කල්පනා කරනවා නම් ඒක දැනගන්න, අනාගතයේ ඔස්සේ සැලසුම් හදනවා නම් ඒක දැනගන්න. ඒ දැන ගැනීම තුලින් හැම වෙලේම අපි වර්තමානයේට එළඹීමක් කරනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ගුඩ් ආෆ්ටර්නූන් ස්වාමීන් වහන්සේ. ඉල්ලා සල්ලි. එහෙමනම් මම නදීප් මහතාට බාර දෙනවා ඉතුරු අඩසටහන කරගෙන යෑමට.
අවසරයි ස්වාමීන් වහන්ස. අද දිනේ අපිට හරවත් ධර්ම දේශනාවකින් සහ කමඨහන් වාර්තා පිරිසිදු කිරීමකින් අපට අනුග්‍රහය දැක්වුවා. ඒ සම්බන්ධයෙන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නම වන්දනාමාන කරමින් වැඩසටහන සමාප්ත කිරීමට පින් අනුමෝදනාව සිදු කිරීමට මම නාමන්ත මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුති නදීප්. පුණ්‍යානුමෝදනාවට අවසරයි ස්වාමීන් වහන්ස. අද දිනේ පැවැත්මට ඉදුණු ආධුනික යෝගීන්ගේ දහම් දේශනා හා කමඨහන් පිරිසිදු කිරීමේ වැඩසටහනේ අවසන් අංගයයි දැන් එළඹිලා තියෙන්නේ. මේ වැඩසටහනට අවසර දෙමින් ලොකු අනුග්‍රහය අපහට සැලසූ ඒ ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමුදන් වේවා. උන්වහන්සේටත් නිවන් අවබෝධ වීම පිණිස හේතු ලෙස මේ පුණ්‍ය පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. තවද මේ වැඩසටහනට දහම් දෙසීමෙන්ද කමඨහන් පිරිසිදු කිරීමෙන්ද අනුග්‍රහ දක්වමින් අපගේ මේ සතිමත් වීමේ උත්සාහයට ප්‍රයත්නයට උපකාර කළා වූ ඔබ වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඒකාන්තව නිවන් අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. නිස්සරණ වනේ වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. නිවන් අවබෝධ වීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල් ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. තවද මේ වැඩසටහන ආරම්භ කිරීමටත් පවත්වා ගැනීමටත් වෙහෙස මහන්සියෙන් දායක වූ අපකැප වූ සියලු උපාසක උපාසිකා පිරිසටත් බණදහම් අසා සතුට වූද කමටහන් පිරිසිදු කරගන්නා වූද ඒ සියලුම උපාසක උපාසිකා පිරිසටද මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. නිවන් අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. බුද්ධ පරිනිර්වාණයේ පටන් මේ දක්වා මේ ශ්‍රී සද්ධර්මයේ පවත්වා ගැනීමට අනේක විදිහෙන් උපකාර කළා වූ කැප කළා වූ පිරිසක් ඉන්නවා. ඒ පිරිස පෙනෙන නොපෙනෙන තලවල ඇති ඒ අයටද ඒ තේම පින් කැමති සියලු දෙනාටද සියලු පිරිස් වලටද මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. නිදුක් වේවා, සූපත් වේවා, අමා මහ නිවන් අවබෝධ වේවා. සාදු සාදු සාදු. මේ පින් ගාථා සජ්ජායනා මාර්ගයෙන් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.